අද 2023 අප්‍රේල් මාස 23 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 135 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණෝනන්ගෙන් සහභාගී වෙන නම කියන අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම අනිකුත් ස්වාමින් වහන්සේලාද මෑණිවරුන්ද නමස්කාර පූර්වකව වැඩසටහන පිළිගන්නවා. වැඩසටහන දුරස්ව සම්බන්ධ වන සියලු දෙනාවත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ දිගුව සම්බන්ධයෙන් යම් විස්තරයක් කරනවා නම් මුලින්ම අපේ සතිමත් බව පුහුණු කිරීමට උපකාර වන ධර්ම දේශනා කොට සවන් දෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන. ඉන්පසු සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් ඉන් අනතුර පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවං ජරා මරණ සංඝාටං රෝග නීලං පබංගුරං ආහාර නිති පබවං නාලං තදබිනන්දිතුං තස්ස නිස්සරණං සන්තං අතක්කා වචරන්දුහං අජාතං අසමුප්පන්නං අසෝකං විරජං පදං දිරෝ නිරෝධෝ දුක්ඛ ධම්මානං සංඛාරූප සමෝ සුකෝති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අන්න විවිධ ආකාරයෙන් විවිධ ස්වභාවයෙන් පැහැදිලි කරගන්න අපිට පුළුවනි. ඒ විදිහට විවිධ ආකාරයෙන් විවිධ ස්වභාවයෙන් භාග්‍යතුන් වහන්සේ අපිට මේක පැහැදිලි කර දෙන්න උත්සාහ ගන්නවා. මොකද ඒකට හේතුව ඇත්තටම මේක මේ වචනයට දාන්න අමාරු, වචනෙන් ප්‍රකාශ කරන්න අමාරු ධර්මයක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වචනෙන් ප්‍රකාශ කරන්නේ, මේ විදිහට වචනයට දාන හදන. එතකොට ඒ වෙලාවේදී අන්න විවිධ ආකාර උත්සාහ අරගන්නවා අපිට දකින්න පුළුවන්. විවිධ ආකාරයට මේක පැහැදිලි කරනවා අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ අද අපි ඉදිරියෙන් තියාගත්ත ගාථාවත් එන්නේ ආකාර අමුතු විදිහකට මේක පැහැදිලි කරන්න දරපු උත්සාහයක්. වෙනස් විදිහකට මේක පැහැදිලි කරන්න දරපු උත්සාහයක්. මේ විදිහට නිවන කියන එක පිළිබඳ සාපේක්ෂ පැහැදිලි කිරීමක් කියලා අපිට කියන්න පුළුවනි. මොකද සාපේක්ෂවද දැන් අපි හිතමු අපි නොදන්න දෙයක් අපිට කෙනෙක් පැහැදිලි කරනවා නම් එයා උත්සාහ කරනවා අපිට ඒක දන්න දෙයක්කට සාපේක්ෂව පැහැදිලි කරන්න. අපි නොදන්න දෙයක්, අපි අත්දැකපු නැති දෙයක් පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා නම් අන්න මොකද කරන්නේ, මේක දන්න දෙයකට සාපේක්ෂව මෙන්න මේක ඔබ දන්නවා අනේ ඒකට සාපේක්ෂව මේ වගේ දෙයක් කියලා ප්‍රකාශ කරනවා, ඒකට සාපේක්ෂව මේ වගේ කියලා විස්තර කියනවා. අන්න ඒ විදිහේ උත්සාහයක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේ දරන්නේ. එතකොට අපි දන්න දෙයක් මත සාපේක්ෂව අපි දන්න දෙයකට හේතු කළා මේ නිවන මේ නොදන්න ස්වභාවයේ ගැන පැහැදිලි කිරීමක් කරන්න උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ උත්සාහය අපිත් බලමු අපේ ශක්ති ප්‍රමාණයෙන් තේරුම් කරගන්න උත්සාහයක් දරන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් සමග තමයි ඒක ආරම්භ වෙන්නේ. කියනවා මහණෙනි කියලා මේ ඉන්න භික්ෂූන් පිරිසට ආමන්ත්‍රණය කළා මෙහෙම කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? අජාත අභූත අකත අසංකත නැමැති ස්වභාවයක් ඇත. ඒක තමයි නිකන් මේ තේමාව නිවන කියන ස්වභාවයක් ඇත. මෙන්න මේ විදිහ අජාත අභූත අකත අසංකත කියන ස්වභාවයක් ඇත කියලා යම් කෙසේ නිකන් අර උදාන පාඨයක් වගේ ප්‍රකාශයක් වගේ කරනවා. ඒ කරලා ඒකට කරුණු දැක්වීමක් තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට මොකද්ද මේ වචන හතර වචන ටිකේ තේරුම කියලා පැහැදිලි කර ගැනීමත් වැදගත් මේ වෙලාවේදී. එතකොට ඔය අජාත අභූත අකත අසංකත මොන විදිහටනේ කියන්නේ. එතකොට ඔතන ඔකේ නිෂේධාර්ථයෙන් තමයි යෙදිලා තියෙන්නේ. නිෂේධාර්ථයක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ නිෂේධාර්ථය අඳුනගන්න අපි මේ තියෙන අර්ථය මොකද්ද කියලා බලමුකෝ. මෙතන තියෙන්නේ ජාත කිව්වහම ඒකේ අදහස තමයි උපන් කියන. උපන් කියන අදහස තමයි එතන තියෙන්නේ. එතකොට මේ ආජාත කිව්වහම ඒක නිෂේධාර්ථයෙන් එදුහම මොකද වෙන්නේ? නූපන්. ඊට පස්සේ භූත කියන්නේ පහළ වුණු. ඒ පහළ වුණු කියන අර්ථයෙන් භූතය දෙනවා නම් අභූත කිව්වහම පහළ නොවුණු. කත කියන්නේ කරන ලද. එතකොට අකත කියලා සඳහන් වුණාම නොකරන ලද. සංකත කියන්නේ සකස් කරන ලද. අසංකත කිව්වහම සකස් නොකරන ලද. එතකොට නූපන් පහළ නොවු නොකරන ලද සකස් නොකරන ලද ස්වභාවයක් ඇත. ඔබ තමයි ප්‍රකාශය. ඒ ප්‍රකාශය එහෙම කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහේ කරුණු දෙකක් නැත්නම් පොයින්ට්ස් දෙකක් විදිහට ඉදිරිපත් කරනවා. මොකද ඉදිරිපත් කරන්නේ? එවැනි අජාත අභූත අකත අසංකත ස්වභාවයක් නැද්ද? එසේනම් මේ ජාත භූත කත සංකතයෙන් නික්මීමක් පැනවිය නොහැක. ඔන්න පළවෙනි ටිකේන කතාව මේ විදිහට ජාත භූත කත සංකත එකක් අපි දන්නවා. මේ අපි උපන් ස්වභාවයක්, හටගත් ස්වභාවයක්, කරන ලද ස්වභාවයක්, සංස්කරණය කරන ලද ස්වභාවයක්, මෙන්න මේක අපි අඳුරනවා, දන්නවා. අන්න එවැනි ස්වභාවයකින් නික්මීමක් පණවන්න පුළුවන් වෙන්නේ ඇයි කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ විදිහේ නික්මීමක් පණවන්න පුළුවන් වෙන්නේ මොකද? අන්න අර ආජාත අභූත අකත අසංකත වගේ ස්වභාවයක් තියෙන නිසා කියලා පැහැදිලි කරනවා. එහෙම නැත්තම් ඒ විදිහ දෙයක් නැත්තම් අන්න මොකද වෙන්නේ? මේ ජාත භූත කත සංකත කියන මේ සංසාරෙන් මේ පැවැත්මෙන් නික්මීමක් පණවන්න බෑ. මේ පැවැත්මක් තියෙන බව අපි දන්නවනේ. මේ විදිහට සංසාරයක් යෙදෙන බව අපි දන්නවනේ. ඒක අපිට ස්ථිරයි. එතකොට කියනවා එහෙනම් මේ ජාත භූත කත සංකතයෙන් නික්මීමක් පණවන්න පුළුවන් වෙන්න නම් අර විදිහ දෙයක් තියෙන්න ඕනේ. එහෙම දෙයක් නැද්ද? එහෙනම් මේකෙන් නික්මීමක් පැනවිය නොහැක කියලා තමයි පළවෙනි කරුණ විදියට කියන්නේ. මේ අජාත අභූත අකත අසංකත ස්වභාවයක් නැද්ද? එසේනම් මේ ජාත භූත කත සංකතයෙන් නික්මීමක් පැනවිය නොහැක. එහෙන් මහණෙනි, අජාත අභූත අකත අසංකත ස්වභාවයක් ඇත. මහණෙනි, එහෙම ස්වභාවයක් තියෙනවා. එනිසාම තමයි මේ ජාත භූත කත සංකතයෙන් නික්මීමක් පැනවිය හැක්කේ. ඔන්න ඔය විදිහට කොටස් දෙකක් විදිහට ප්‍රකාශ කරනවා. මෙන්න මේ අජාත අභූත අකත අසංගත කියන ස්වභාවයක් ඇත කියන අදහසින් ප්‍රකාශ කළා. ඊට පස්සේ කියනවා එවැනි ස්වභාවයක් නැත්තම් මේ ජාත භූත කත සංගතයෙන් නික්මීමක් පණවන්න බෑ. එවැනි ස්වභාවයක් තියෙනවා. ඒක නිසාම තමයි මේ ජාත භූත කත සංගතෙන් නික්මීමක් පැනවිය හැක්කේ කියලා ඔන්න ඔය විදිහට යම් කිසි තේමාවක් වගේ ඉදිරිපත් කළා. ඒ තේමාවට අදාළ වෙන විදිහට කරුණු දෙකක් මතක් කරනවා. කරුණ දෙකක් ඉදිරිපත් කරනවා. දැන් සාමාන්‍ය අපි හිතමු මෙහෙම, දැන් ওই ජාත භූත කත සංකත කතාව අපිට එදිනෙදා ජීවිතේ ඕනතරම් නැවත නැවත මතුවලා එනවා. වෙහෙසක් පීඩාවක් දැනෙනවා කියන්නේ, දුකක් දැනෙනවා කියන්නේ මොකද්ද මේකේ ස්වභාවය? හැම වෙලේම මෙන්න මේ ජාත භූත කත සංකත පහළ වූ මේ විදියට උපන්, මේ විදිහට කරන ලද, මේ විදිහට සංස්කරණය කරන ලද මෙන්න මේ විදිහේ ස්වභාවලින් නැවත නැවත අපිට වෙහෙස පීඩාව මතුවලා එනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක කියන එක අර්ථ දක්වනකොට ප්‍රකාශ කරනවා, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපි ඒහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්චං නලබති තම්පි දුක්ඛං සංගිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. මේ උපත ජාතිපි දරාපි ව්‍යාධිපි, මේ විදිහට උපතක් තියනවාද, දිරීමක් තියනවාද, ලෙඩවීමක් තියනවාද, මරණයක් තියනවාද, මෙන්න දුක කියලා ප්‍රකාශ කරනවා. අපි එහි සම්පයෝගා දුක්ඛ, අපි එහි විපයෝගා දුක්ඛ. යම් කිසි අප්‍රිය කෙනෙක් එක්ක එකතු වෙන්න ලැබෙනවද, කල් ගෙවන්න ලැබෙනවද, ඒකත් දුකක්. ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න ලැබෙනවද, ඒකත් දුකක්. ඊට පස්සේ මේ විදිහට යම් කිසි ආකාරයක අපි කියමු ප්‍රිය දේවල් නොලැබෙනවද, තමුන් කැමති වස්තුන්, තමුන් කැමති දේවල් ලබා ගන්න බැරි වෙනවද, ඒකත් දුකක්. අවසානයේ ප්‍රකාශ කරනවා සංකිච්ඡේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂිප්ත වශයෙන් මෙන්න මේ පංචඋපාදානස්කන්ධය කියන එකම දුකයි. ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් කියනවා, සඳහන් කරනවා. එතකොට සාමාන්‍ය දැන් ඕක කියන්නේ මොකද්ද, මේ ජීවිතය කියන එක දුකයි කියන අර්ථයෙන් නෙවෙයි කියන්නේ. සාමාන්‍ය දුක කියන එක ඒ වචනේ ඒ අර්ථය ගත්තාම අපිට එකපාරට මතක් වෙන්නේ නිකන් ඔය ජරා මරණ දුක තමයි. ඒක නම් ඉතින් හැම වෙලේම නෑනේ කියන වගේ අර්ථයක් ගොඩනෙට්ට මතුවලා එනවා. නමුත් මේ දුක කියන එක ඊට වැඩිය යම් කිසි ආකාරයක සියුම් විදිහට තියෙන එකක්. ඊට වැඩිය සියුම් දුක කියන වචනෙන් ඒ අර්ථය හරියට මෙන්නේ නෑ. දැන් ඔය සාමාන්‍ය life is suffering කියලා කියනවා. මේ ජීවිතය කියන්නේ suffering කියන එක අපි දාන්නේ දුකයි කියන අදහසින් නේ. දුකයි කියලා කවර දුකම නෙමෙයි ඔතන නිකන් ඊට වැඩිය පොඩි වෙනස් විදියක අමුතු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක අර යම් කිසි අවස්ථාවලදී අර විදියට බරපතල රෝගේ බරපතල වෙලා ජාති ජරා මරණ දුකට එන බව හැබෑව. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම කියන දුකට එන බව හැබෑව. එමත් නැත්නම් අර විදියට ලැබුණු දේවල්, කැමති දේවල් ලබා ගන්න නොලැබීමේ දුකට එන බව හැබෑව. නමුත් අන්න ඊට වඩා සියුම් දුකක් හැම වෙලේම පවතිනවා. අන්න ඒ පවතින දුක මොන වගේද, ඒක කොයි විදිහටද පෙන්නුම් කරන්නේ කියන එක ඒ පරිවර්තනෙන් එච්චරම හරියට අර්ථ දැක්වෙන්නේ නැහැ. මේ අර්ථය අපිට එන්නේ නැහැ. අපි පුරුදු වෙලා තියෙන්නේ අර අර මහ බරපතල දුකක් ගැන තමයි දුක කියපු ගම මතක් වෙන්නේ. නමුත් මේ පැවැත්ම කියන එකම දුකයි. අන්න සංකිච්ඡේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂිප්ත වශයෙන් මෙන්න මේ පංචඋපාදානස්කන්ධය කියන පැවැත්මක් තියනවාද, ඒකම දුකක්. ඉතින් ඕක සඳහා ඔය පහුගිය දවසක ඔළුවට ආපු උපමාවක් තමයි දැන් අවුරුදු කාලේනේ පහු වුනේ. අවුරුදු කාලේ පහු වුනේ. එතකොට අවුරුදු කාලේ ඔය ඇඳුම් එහෙම ගන්න යනවනේ. ඇඳුම් එහෙම ගන්න යනකොට ඔය ඇඳුම් සාප්පු වල එහෙම අර විදිහට මේ shopping complex වල අන්න අමුතු සීට් පේලියක් පනවලා තියෙනවා. ඒ සීට් පේලිය කාටද මේ පනවලා තියෙන්නේ? අන්න අර නෝනලා එක්ක shopping යන නෝනලා එක්ක ඇඳුම් ගන්න එන නැත්තම් ඒක එන මහත්තුරුන්ට වාඩි වෙන්න තමයි මේ සීට් පේලිය පනවලා තියෙන්නේ. මොකද ඒකට හේතුව අන්න shopping ගියා කියන්නේ ආයේ ඉතින් දවස් පැය කීයක් ගත වෙයිද කියලා කියන්න බෑනේ කාන්තාවෝ. ඉතින් අන්න අවුරුදු කාලෙක පිරිච්ච කාලෙක අපිට දැක ගන්න පුළුවන් අර පේලිය දිගට මහත්තුරු වාඩි වෙලා ඉන්නවා. මොකක් සඳහාද මේ, අයියෝ කොයි වෙලාවේ නම් මේක ඉවරයිද, මේ ගෑණි තාම ආවේ නෑ, ඉවරයක් නෑ, තාම කැරකෙනවා කියන ඇඟීමෙන් තමයි ඔය ඉන්නේ. අන්න ඒ සෙට් එකකින් මුණු ටික දිහා බැලුවොත් ඔය දුක කියන එකට හොඳම අර්ථේ දැක ගන්න පුළුවන්. දුක කියන කියලා මේ ජීවිතේ දුකයි කියන එක හොඳටම අර්ථ දැක්වෙනවා අන්න ඒ මුණු ටික දිහා බැලුවා නම්, ඒ කට්ටියගේ චරයාව දිහා බැලුවා නම්. අන්න ඔය විදිහේ දුකක් තමයි මේ පැවැත්ම කියන්නේ. ඒ විදිහේ දුකක් දිගට දිගට පවතිනවා. දිගට දිගට අපිට වෙහෙස පීඩාවක්, මේ විදිහේ ඝර්ෂණයක් ඇති කරමින් තියෙනවා. ඒක තමයි මේ ජාත භූත කත සංකත ස්වභාවය. ඒක විටෙන් විට උග්‍ර වෙලා අන්න ජරා මරණ දුකකට, අර විදිහට යම් කිසි දෙයක ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකකට ගැලපිලා එන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා මේ විදිහට පැහැදිලි කිරීමක් කරලා භාග්‍යතුන් වහන්සේ අමුතු විදිහේ ගාථා කීපයක් ඉදිරිපත් කරනවා. අනේ ඉදිරිපත් කරපු කොටස තමයි අපි අද මුලින්ම ඉදිරියෙන් තියාගත්තේ ගාථා කිහිපය. එතකොට මොකද කියන්නේ? ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවං. මේ විදිහට උපන් පහළ වූ, සමුප්පන්න කියන්නේ හටගත්, ඊට පස්සේ කතං කියන්නේ කරන ලද, සංකතං කියන්නේ සකසන ලද. මෙතන තියෙන්නේ සංකත මද්දුවං කියලා. එතකොට සංකතං අද්දුවං කියන අදහසෙන් තමයි තියෙන්නේ. අන්න අද්දුව කියන වචනේ තේරුම මොකද්ද? මේක අස්තිරයි. ස්ථිරයි කියන එක. එතකොට උපන් පහළ වූ හටගත් කරන ලද සකසන ලද දේ අස්තිරයි කියන අදහස තමයි පළවෙනියට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කියනවා ජරා මරණ සංඝාතං රෝග නීලං පබංගුරං. මේ විදිහට දිරීම මරණය හා එකට බැඳුනේ වෙයි. ජරා මරණ සංඝාතං රෝග නීලං පබංගුරං. රෝගයන්ට කැදැල්ලක් වගේ. විවිධ රෝග ඇති වෙන්නේ ඔන්නෝය කැදල්ල ඇතුලේ තමයි. ඊට පස්සේ කියනවා කැන්සර් එකක් ආවා, වෙන රිලක් ආවා, අරක රිදෙනවා, මේක රිදෙනවා කියලා කිව්වට මොකද? ඔන්නෝය ක්‍රියාවලිය මේ රෝගයන්ට කැදල්ලක් වගේ. රෝග නීලං. මේ දි රෝගයන්ට කැදල්ලක් බඳු වූ, මේ දිරි මරණය හා එකට බැඳුනා වූ මෙන්න මේ ජාත භූත සමුප්පන්න කත සංකත ස්වභාවයක් ගැන කියනවා. ඒ වගේම කියනවා පබංගුරං. මේක වහා බිඳෙන සුළුයි. දව ශරීරෙ බින්දෙනවා කියන එක වැඩි වෙලා යන්නේ නැහෙනි. සමහර කට්ටිය නම් මේ පණ ඇද ඇද මේ ඉඳද්දී වයසට ගිහිල්ලා මැරෙන්නෙත් නැහැ, නොමැරෙන්නෙත් නැහැ කියලා ඔහේ ජීවිතේ පවතිනවා. ඒ වගේම තව වෙලාවක බොහොම තරුණ වයසේ බොහොම ජවයෙන් ඉන්න කෙනෙක් එකපාරට ඔන්න ඇදගෙන වැටෙනවා. මේක ඒ හේතු ධර්මයන් ගැළපිලා ආවට පස්සේ බින්දෙන්න සුළු වෙලාවයි යන්නේ. බිඳෙන්න බොහොම පොඩි වෙලාව යන්නේ. වාගේ දුනාන්ති කියනවා මේක නිකන් හරියට මේ බිත්තර කට්ටක් වගේ මේ ශරීරේ. මේ වගේ බිත්තර කට්ටක් වගේ මේ ශරීරයක් තියාගෙන කෙනෙක් ආරෝග්‍යයක් නිරෝගී භාවයක් ප්‍රකාශ කරනවා නම් ඒක මෝඩයන්ගේ ප්‍රකාශයක් හැර වෙන මොකද්ද? මේ කය බිඳෙන්න යන්නේ සුළු වෙලාවයි. මේක සඳහා ඒ අර හේතු කාරණා ගැළපීලා ආවට පස්සේ ෂණිකෙන් බිඳිලා යන්න පුළුවන්. එතකොට මෙන්න මේ කත සංකත සමුප්පන්න ජාත භූත ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. අන්න මේක දිරි මරණය හා එකට බැඳුනේ වෙයි. මේ විදියට රෝගයන්ට කැදැල්ලක් බඳුයි. ඒ වගේම වහා බිඳෙන සුළු. ඊට පස්සේ කියනවා ආහාර netti පබවං නාලං තදබිනන්දිතු. ආහාර netti කියන අදහස තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආහාර දිහාවට නිකන් ඇදිල්ලක් තියෙනවා. ආකර්ෂණයක් තියෙනවා මේ කයේ. පොඩ්ඩක් බඩගිනිනු වෙලාවක බලන්නකො ඉබේම ඇදිලා යනවනේ. ආහාර netti පබවන්. මේ විදියට ආහාර දිහාවට netiyak ආකර්ෂණයක් තියෙනවා මේ ස්වභාවයේ, මේ කයේ. නාලං තදබි නන්දිතු. මෙහි සිත් අලවන්නට සුදුසු නොවේ. අපි සිත් අලවනවනේ මේකේ. මේක හොඳ නෑ සිත් අලවන්න. මොකද හේතුව මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. තස්ස නිස්සාරණං සන්තං අතක්කාවතරං දුවක්. ඒ කෙරෙන් නික්මීමක්, නිස්සරණයක්. මෙන්න මේ කී ස්වභාවය කෙරෙන් නික්මීමක්, මේ කී ස්වභාවය කෙරෙන් නිස්සරණයක් කෙනෙක්ට ඇති කරගන්න පුළුවන්ද? අන්න එය ශාන්තයි. තස්ස නිස්සාරණං සන්තං, එය ශාන්තයි. අතක්කාවචරං, තර්කයට හසු වෙන්නේ නැහැ. ඒකයි වචනේ හිර වෙන්නේ, ඒකයි වචනේ ලොප් වෙන්නේ, ඒකයි වචනේට අහු වෙන්නේ නැහැ, තර්කයට අහු වෙන්නේ නැහැ. අන්න සාන්තයි, තර්කයට අහු වෙන්නේ නැහැ. දුවන්. දැන් කලින් අදුවන් කියලා නේ තිබුණේ, දැන් දුහන් කියලා සඳහන් වෙනවා. ඒක ස්ථිර වෙනවා. අන්න කලින් අර කත සංකත හටගත් කරන ලද ඒ ස්වභාවයේ අදුවන් අස්ථිරයි කියලා ප්‍රකාශ කළා. මෙන්න මේ අලුත් ස්වභාවයක් ගැන ඒ ස්වභාවයේ ස්ථිරයි කියලා ප්‍රකාශ කරනවා. අජාතං අසමුප්පන්නං අශෝකං විරජං පදං නිරෝධෝ දුක්ඛ ධම්මානං සංඛාරෝ උපසමෝ සුඛෝති. මෙන්න මේ විදිහට අජාතං අසමුප්පන්නං නූපන් හට නොගත්, අශෝකං ශෝක රහිත, විරජං කෙලෙස් රජස් රහිත, පදං ඒ නිර්වාණ ස්ථානය කියලා කියමුකෝ, ඒ නිර්වාණ ස්වභාවය කියලා කියමුකෝ, නිරෝධෝ දුක්ඛ ධම්මානං අර කලින් කී විදිහේ දුකක කෙලවර, දුකක නිරෝධය එතන තමයි තියෙන්නේ. නරාර බොලිමේ අර පිටුවල වාඩි වෙලා ඉන්න සෙට් එකගේ අර තියෙන අපහසුතාවය අන්න එතන නිරෝධ වෙනවා. සංකාරූප සමෝසුකෝති, මේ විදිහට සංස්කරණයාගේ සංසිඳීම සුඛයක් කියලා ඔන්න ඔය විදිහට මේ ප්‍රකාශයක් කරනවා. උතර භාග්‍යතුන් වහන්සේ මෙතන දෙපැත්තක් තමයි පෙන්වන්නේ. අපි දන්න පැත්ත අපිට කියලා දෙනවා. ජාත භූත කත සංකත ස්වභාවයක් අපි දන්නවා. ඒක හැම වෙලේම අපි නැවත නැවත ඇති කර ගන්නවා. හැම දෙලෙලේම අපි නැවත නැවත ලං කර ගන්නවා. ඒ ස්වභාවය හරිම පැහැදිලි. ඒ ස්වභාවය අපි දන්නවා. අන්න ඒකේට සාපේක්ෂව තමයි මේ අකත, අභූත, අජාත, අසංකත ස්වභාවයක් පෙන්වන්නේ, පෙන්눔 කරන්නේ. දන දෙයකට සාපේක්ෂව නොදන දෙයක් ගැන කියලා දෙන්න උත්සාහයක් තමයි මේ දේ. ඉතින් අපි ඔය කියපු කතාවත් ඉදිරියෙන් තියාගෙන බලමු. එතකොට කොහොමද එහෙනම් අපිට මේ දේ තව තව පැහැදිලි කරගන්න පුළුවන්? තව තව ලං කරගන්න පුළුවන්. වුණුවත් එක්ක ගලප ගන්න පුළුවන් කියලා පොඩි උත්සාහයක් දරන තමයි යන්නේ. ඒ සඳහා අපි මේ විදියට පටන් ගමුකෝ. දැන් සාමාන්‍යයෙන් අපිට මේ වගේ කතන්දරයක් හිතලා කල්පනා කරලා ඔය මතක ශක්තිය තුලින් යම්කිසි අදහසක් අරගන්න පුළුවන්. ඒ වගේ ජනතාවකටනේ භාග්‍යතුන් වහන්සේත් මේ ආරාධනා කරන්නේ, ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඒ ජනතාවට, ඒ වගේ පිරිසකට අන්න මේක නිකන් යම් පමණකට නිකන් ගෝචර වෙනවා කියලා හිතෙනවා. මේ කියන කතාව ඒක තර්කෙට යම් කිසි පමණකට ගෝචර වෙනවා එන්න පුළුවන්. නමුත් මේ වාක්‍ය ඇතුළෙම, මේ ප්‍රකාශය ඇතුළෙම තියෙනවා තර්කෙට අහුවෙන්නේ නැහැ. ඒක කියපු ගමන් අන්න මොකද වෙන්නේ, වැඩේ කොට උඩ යනවා. කමක් නැහැ, අපි එන්නේ තර්කෙට හසු වෙන කොටසෙන් පටන් ගමුකෝ. එතකොට මේ පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා මේකේ අහවර වෙන්නේ. එතකොට අන්න යම් කිසි විදියක මේ ඒකට අහු වෙන කොටසින් පටන් ගමුකෝ. එතකොට අපිට කිව්ව හැකි මෙන්න මේ විදිය දෙයක්. අන්න මොකද්ද? අපිට මේ විදිහට හිතුවහම, කල්පනා කරාම, මතක තියාගත්තාම ඔන්න ඔය විදිහේ යම් කිසි විදියක අදහසක් මේක ගැන ගන්න පුළුවන්. හැබැයි ඒ අදහස අපි අරගන්නේ අන්න අර තර්කයේ තුලින්, හිතීම කල්පනා කිරීම තුලින්, මතකයේ තුලින්. ඒකත් පංච උපාදානස්කන්ධයම තමයි. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? අන්න මේ කයක් තියෙනවා. කයක් තියෙනවා. ඒ රූපී ස්වභාවයක් තියෙනවා. ඒ විදිහට ඝන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක මත පදනම් වෙලා මොකද වෙන්නේ? ඒක මත පදනම් වෙලා අපි විඳිනවා විවිධ දේවල්. විඳීමට මොකද වෙන්නේ? විඳීම මතකයට යනවා. අන්න මෙහෙම දුක සැප මම අතීතේ වින්දා කියලා ඔන්න මතකයට යනවා. ඒ මතකේ මත සිතිවිලි ගෙතෙනවා. අනාගතෙත් විඳින්න ඕනේ. දුක් කරදර තියුණානම් ඒවා අඩු කරගන්න ඕනේ, නැති කරගන්න ඕනේ කියලා සිතිවිලි ගෙතෙනවා. ඔය ක්‍රියාවලිය ඔක්කොම දැන හඳුන ගන්න යම්කිසි ස්වභාවිකුත් අපි තුල තියෙනවා. බැලූ අවස්ථාවේදී යම්කිසි පැවැත්මක් වගේ දෙයක් හඳුන ගන්න පුළුවන් ස්වභාවයක් අපි තුල තියෙනවා. ඉතින් ඔන්න ඔය පහේ කෙරුවාව තමයි ගොඩක් දුරට මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔය පංචස්කන්ධයේ කෙරුවාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි ගොඩාක් පටලෝ ගන්න දෙයක් තමයි මේ අද කාලේ මෙච්චර තොරතුරු බහුල ලෝකේ පැටලෙවෙන වරදින දෙයක් තමයි මොකද්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධය අපි ග්‍රහණය කරනවා. ග්‍රහණය කරන්නේ මොන විදියටද? මේක තමයි ප්‍රඥාව. මේ තුලින් මම මේ භාග්‍යතුන් වහන්සේ කියන ධර්මයේ දැකගත්තා කියන වගේ ග්‍රහණය කිරීමක්, වැරදි හැඟීමක් අපි සිද්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ග්‍රහණය වෙනවා යම් පමණකට, මේ කියන අදහස ඇතුළට ගන්න පුළුවන් යම් පමණකට. නමුත් නිවැරදි අර පිරිසිඳ දැනීම නැහැ. ඒ වෙනුවට තර්කෙන් අල්ලගත්තා. තර්කයට අහුවෙන්නේ නැති දෙයක් තමයි තර්කෙන් අල්ලගෙන තියෙන්නේ. අන්න එතන තමයි ඕක මේ පිටපොට යන තැන. ඉතින් ඒක නිසා කමක් නැහැ. එහෙම හරි අපිට ග්‍රහණය කරගන්න පුළුවන් මුලදී. ග්‍රහණය කරගත්ත කෙනෙක් ටිකෙන් ටික තමුන් තුලින් මේක අත්දකින්න ඕනේ. තමුන් තුලින් අත්දකින්නවා කියන එක ඉතින් දවසක දෙකක සුළු වැඩක් නන් නෙමෙයි. ඒ වෙනුවට යම්කිසි කාලයක් තිස්සේ ප්‍රමාණිකූලව ටිකෙන් ටික දැරිය යුතු උත්සාහයක්. ඒ සඳහා අපි නිර්දේශ කරන ක්‍රමය තමයි අන්න මේ වර්තමානයට ටිකක් අවදි වෙන්න. ඔය අතීත අනාගත කෙරුවාව පැත්තකින් තියන් කියලා මම මේ වර්තමානයේ ඇවිදිනවා, මේ වර්තමානයේ වාඩි වෙලා ඉන්නවා කියන ඒ සරලත්වයට එන්න. එන්නේ විදිහ උත්සාහයක් තමයි සිද්ධ කරන්න අවශ්‍ය. දැන් සාමාන්‍යයෙන් එහෙම උත්සාහයක් කරන කෙනෙක් තේරෙනවා ඔන්න වැඩි වැඩියෙනුත් අතීත මතක සිතුවිලි ගලාගෙන ඉන්න පටන් ගන්නවා. වෙන දඩත් වැඩි වගේ ලෙඩේ. ඊළඟට අනාගත මතක අනාගත සිතුවිලි ගලාගෙන එනවා. වෙන දඩත් වැඩි වගේ ලෙඩේ. ඔන්න විදිහේ දෙයක් මෙතනටට දකින්න පුළුවන්. මේ විදිහට පුහුණුවක් කරන්න උත්සාහයක් ගත්තොත්. ඉතින් ඒ විදිහේ උත්සාහයක් ක්‍රමානුකූලව ටික ටික අපිට නිවැරදි කරගන්න බැරි කමක් නැහැ. අර විදිහට අතීත අනාගත දේවල් ඔස්සේ යන හිත කොහොමද වර්තමානයට ගන්නෙ? කොහොමද ඒ ටික අතහැරලා වැඩි වැඩියෙන් වර්තමානයට එන්නේ කියන එක තම තමුන් දැරිය යුතු උත්සාහයක්. ඉතින් අර අනුගණන් වල වගේ ආපු චිත්‍රපටියක් තියෙනවා ෆොරස්ට් ගම්ප්. ඒකේ ඉන්නේ නිකන් මේ ෆොරස්ට් කියන කොල්ල වටේ යතිච්ච කතන්දරයක් තමයි. මේ කොල්ලගේ ස්වභාවය තමයි තමුන්ගේ විශ්වාසවන්ත කෙනෙක් මොනවා හරි කියනවනේ. ඒ කිව්ව දේ ආයෙ නිකන් අනම්මනන්නේ කෙලින්ම ඉස්මුතුනේම පිළි අර ගන්නවා, ඒකම අහනවා. එහෙම තමයි කොල්ලගේ ස්වභාවය. එතකොට පොඩි කාලේ අම්මත් තමයි ළඟින්ම ඉන්නේ. ඊට පස්සේ හමුදාවට යනවා. හමුදාවේ මේ ගිහිල්ලා හමුදාවේ ලොක්කෝ කියන දේ අහනවා. ඔහොම තමයි යාගේ ස්වභාවය. කිව්වද විශ්වාසවන්ත කෙනෙක් වචනයක් වුවද ඒක ගන්නවා, ඒ විදිහටම ගන්නවා. ඉතින් ඔන්න ඔහොම කල් ගෙවලා මේ දැන් වැඩිහිටියෙකුත් වෙලා කාලයක් තිස්සේ ඔහොම ගෙවනකොට මෙයාට යම් කිසි විදිහක නිකන් වෙහෙස පීඩා ගතියක් මතුවෙලා එනවා. තමුන්ගේ ජීවිතේ ඉඳපු කෙනෙක් වෙන් වෙලා යනවා. ඔහොම නිකන් අර දෙය දරා ගන්න බැරි තරම් අමුතු වෙහෙසක් මෙයාට මතුවෙලා එනවා. ඒ වෙලාවේදී එයාගේ අම්මා මෙයාට උපදේශයක් දෙනවා, මෙන්න මෙහෙම දෙයක්. මේ කියනවා, දරුවා ඔබට මේ ප්‍රශ්න අමතක කළ ඉදිරියට යන්න බෑ. ඔබ ඔය අතීත මතක ටික ඔබේ පිටිපස්සට දමනකම්, මේ කියන්නේ අර නිකන් මේ අතීතයට අතහැරලා දානකම්, පිටිපස්සට අතහැරලා දානකම් අන්න මේ ඔබට ඔකෙන් මිදිලා යන්න බෑ. කියන්නේ නිකන් මේ past එක behind, put in the past behind කියලා කියන්නේ. මේ කියන්නේ මේ අතීතේ මේ පස්සට දාලා ඒක අමතක කරලා එතනින් ඉදිරියට යනකම් මේක කරන්න බෑ. මේ විදියට ඔයාට ඔයාගේ ජීවිතේ ඉතුරු ටික ගෙවා ගන්න හම්බ වෙන්නේ නෑ කියලා මේ අම්මා යම් කිසි උපදේශයක් දෙනවා. ඉතින් මේක මොකද කරන්නේ? මූ ගන්නවා කෙලින් මේ වචන අර්ථයෙන් ගන්නවා. I have to put the past behind me කියලා ඕම අරගෙන මොකද කරන්නේ? ඔන්න ඉතින් කල්පනා කරනවා, දැන් මෙතන ඉන්නකොට මේ අතීත හිතවිලිත් එනවා, මතකත් එනවා. මගේ පිටිපස්සට මේ ටික දාන්න ඕනේ කියලා මොකද කරන්නේ? ගෙවල් හතරක් පහක් එහාට දුවගෙන යනවා. දුවගෙන ගිහිල්ලා බලනකොට ආපෝ එතෙන්ටත් ඇවිල්ලා. ඊට පස්සේ කල්පනා කරනවා මේ පාරේ කෙරවලට දිවනම් හරි. පාරේ කෙරවලට දුවලා බලනකොට එතෙන්ටත් ඇවිල්ලා. ඊට පස්සේ ටවුන් එකට දිවනම් හරි කියලා ටවුමට දුවනවා. ටවුමට දුවලා බලනකොට එතෙන්ටත් ඇවිල්ලා. ඊට පස්සේ එහා ගමට දිවනම් හරි කියලා ඔන්න තව දුවනවා. ඒත් ඇවිල්ලා. මූ මොකද කරන්නේ? ආයේ මේකා පිටිපස්සෙන් එන තාක්කල් දුවනවා. ඉතින් දුවනවා, දවසක් දුවනවා, දෙකක් දුවනවා, සතියක් දුවනවා, මාසයක් දුවනවා. අන්තිමට දුවගෙන ගිහිල්ලා ප්‍රාන්තත් පව කරගෙන ගිහිල්ලා ඕමම ගිහිල්ලා අන්න ඇමරිකන් මාද්වීපේ බටහිර වෙරළට වෙස්ට් කෝස්ට් එකට එනවා. එයාවහම ඒත් හිතවිලි මතක ඇවිල්ලා. ඊට පස්සේ මොකද කරන්නේ? හැරෙනවා, ආපහු දුවනවා. ආපහු දිව්වහම ඔන්න දුවලා ආපහු අනේ ඊස් කෝස්ට් එකට එනවා. නැගෙනහිර වෙරළට එනවා මේ ඇමරිකන් මහද්වීපේ. ඒකට හිතා ගන්න බලන්නේ දුවපු දිවිල්ල. ඒ දිව්වත් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේක උත්සාහ කරනවා අන්න තමුන්ගේ මේ අතීතේ පිටිපස්සට දාගන්නේ කොහොමද? මේ අතීතය අතහැරලා මම ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? ඉතින් ඒ වගේ ඒසප් පීඩාවක් ඇත්තටම ඔය පුහුණුව කරන කෙනෙක්ට එන්න පුළුවන්. එයත් කල්පනා කරනවා යකෝ මේක මේ පස්සෙන් මෙලවනවා, මේක මං අතහැරලා දිව්වා නම් හොඳයි කියලා ඒ වගේ අදහසක් එන්න පුළුවන්. ඒකනේ ඔය භාවනා මධ්‍යස්ථානවලට ආපු කට්ටියත් දුවන්නේ, ඒගොල්ලෝ දුවනවා දවසක් දෙකක් යනකොට දුවනවා. දුවන්නේ මොකද මේ මේ මේවෙන් තමයි දුවන්නේ, ඒවෙන් බේරිලා යන අදහසින් තමයි ඔය දිවිමේ යෙදෙන්නේ. නමුත් එහෙම දිව්වයි කියලා ලේසි පාසු නෑ. දැන් පහුගිය දවසක එකෙක් ඇවිල්ලා ඉන්දියා, ඌ කියනවා මම මේ පැවිදි වෙන්නත් හිතාගෙන ඉන්නේ හාමුදුරුවනේ කියලා. ඔන්න මොකද්ද කියලා ඉන්දියා. ඉතින් ටික කාලයක් ඉන්නකෝ, ඉඳලා පෙන්නන්නකෝ කියන මේ අදහසනේ දෙන්නේ. දැන් මේ පැවිදිනේ ඉන්න කොල්ලානේ දවස් දෙකකින් විතර ඇවිල්ලා කියනවා මේ හාමුදුරුවනේ මම පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා එන්න. මොකද හේතුව? අනේ මගේ මේ 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 දුවෙක් ඉන්නවා. දුව කියන්නේ මගේම දුව නෙමේ, මගේ මේ සහෝදරයාගේ දුව. ඒගොල්ලෝ වැඩට යනවා. මේ මාත් එක්ක තමයි මම වැඩ කරන්නේ ගෙදර, හින්දා මාත් එක්ක තමයි දවසම ගෙවන්නේ. එදා කෝල් කරපු වෙලාවේ කෙල්ල කියනවායි මේ ලොකු තාත්තා එන්න ඕනේ ඈ, නැත්තම් අපි එනවා අරගෙන යන්නේ කියලා පොඩි අතදරුවා මේ විදිහට කිව්වයි. ඉතින් දැන් රඳන්න බෑ, රඳන්න බෑ, මං ගිහිල්ලා වරුවෙන් දවසෙන් බලලා එන්නම් කියලා. ඔන්න ඉතින් කෙතර ගන්න මොකද වෙන්නේ? අර අර මතක තමයි, ඉතින් ඕවා තමයි වැඩේ. ඒ ඔස්සේ මේ ඔන්න දිවිල්ලක් සිද්ධ වෙනවා, මනක් මතුවෙලා එනවා. අන්න අර විදිහේ බන්ධනයක් නැවත නැවත ඉදිරිපත් වෙලා එනවා, මතකෙට එවනවා. එතකොට අපි හිතනවා මේවෙන් දුවලා බේරෙන්න පුළුවන් කියලා. නමුත් දුවලා බේරෙන්න හැකියාවක් නැත. දුවලා මේවා පිටිපස්සට යයි කියලා බලාපොරොත්තු වෙන්න බැරිය. ඒ වෙනුවට මොකද කරන්නේ? මේ තැනැත්තා මේ දේවල් අතරේ එක පියවරක් සිහියෙන් තබන බව, එක හුස්මක් සිහියෙන් ගන්න බව, ඔන්න ඔය විදිහට ටිකෙන් ටික දැනගන්න උත්සාහ කරනවා. ඒ විදිහේ පුහුණුවක් සිදු කරනවා. දැන් මේ ඇයි මෙහෙම කරන්නේ මේ පුහුණුව? අර භාග්‍යවතුන් වහන්සේ කියපු අපි වචනෙන් තර්කෙන් තේරුම් ගත දේ තමුන් තුලින් අත්දකින්න උත්සාහයෙන් තමයි කරන්නේ. එතකොට ඔය ඔය මතුවෙලා මතුවෙලා එන දේවල් හැම දෙයක්ම උපන් ස්වභාවය ඇති. අන්න අර විදිහට පහළ වූ ස්වභාවය ඇති, හටගත් ස්වභාවය ඇති කරන ලද ස්වභාවය ඇති. ඒවා තමයි ඔය මතුවෙලා එන්නේ. කමක් නැහැ, නැවත 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 අපි වැඩි වැඩියෙන් හුස්ම ගන්නවා, වැඩි වැඩියෙන් පියවර තබනවා කියන සරල පුහුණුව ටිකෙන් ටික සිද්ධ කරන්න උත්සාහ ගන්න. ඒ විදිහට පියවර කීපයක් සිහින් යන්න, හුස්ම කීපයක් සිහින් වැටෙන්න දෙන්න උත්සාහ ගන්නවා. එහෙම ක්‍රියාවලියක් ටික ටික සිද්ධ කරනවා. සිද්ධ කරනකොට 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 යම් කිසි අවස්ථාවක මේ තැනැත්තා ටික ටික අන්නර අජාත, අභූත, අකත, අසංකත කියන ඒ ස්වභාව දිහාවට ඇදිලා යනවා. එහෙම නැත්නම් ඒ ස්වභාවේ අත්දකින්න මේ තැනැත්තට පුළුවනි. ඒ සඳහා අවශ්‍ය මූලිකම බීජය තමයි අන්නර සිහියෙන් තබන පියවරක්, සිහියෙන් ගන්න හුස්මක්, ඒ දේ බහුලීකත කිරීමක්. එකක් නෙමෙයි, සිය දහස් වරක් සිහියෙන් ගන්න උත්සාහ කරනවා, සිය දහස් වරක් පියවර තියන්න උත්සාහ කරනවා. ඊයේ හවස මේ වැඩසටහනක් තිබිලා ඒක නිමා වෙන අවස්ථාවේ කොල්ලෙක් ඇවිල්ලා කියනවා මෙතන 92 දෙනෙක් ඉන්දියා ස්වාමීන් වහන්සේ. ඒතර ඔබ වහන්සේ කිව්වා මේ විදිහට සිහියෙන් එක හුස්මක් ගන්න උත්සාහ කරන්න, සිහියෙන් එක පියවරක් තියන්න උත්සාහ කරන්න කියලා මේ විදිහට කිව්වා. එතකොට මට හිතුණා අපි එක්කෙනෙක් අඩුම ගානේ මේ දවස් පහ ඇතුළත පියවර 1000ක්වත් සිහියෙන් තියන්නේ නැති එක්කෙනෙක්, අඩුම ගානේ පියවර 1000ක්වත් සිහියෙන් තියන්නේ නැති. එතකොට අපි පිරිසම ගත්තාම 92000ක් පියවර තියලා තිනවනේ ස්වාමීන් වහන්සේ සිහියෙන්. ඒක මහා ආශ්චර්ය අද්භූත ධර්මයක්. ධර්මදේශනාවේ තිබුණ විදිහටම භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන විදිහටම මේක මහා ආශ්චර්ය අද්භූත ධර්මයක් කියලා ප්‍රකාශ කරනවා. අර විදිහට 92 දෙනෙක් එකතු වෙලා පියවර 92000ක්වත් තියලා තියෙනවා අන්න සිහියෙන්. ඊට පස්සේ එක හුස්මක් සිහියෙන් ගන්න කියලා කිව්වා. අපි මේ විදිහට හුස්ම 500ක්වත් සිහියෙන් ගන්න ඇතිනේ මේ දවස් පහේ. එතකොට මෙතන 92ක් ඉන්නවා පිරිසක්. එතකොට 50,000කට කිට්ටු ප්‍රමාණයක් හුස්මත් සිහියෙන් අරගෙන තියෙනවා. ඒකත් මහා ආශ්චර්ය අද්භූත ධර්මයක්. අර භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවේ විදිහටම කියලා අන්න ප්‍රකාශ කරනවා. ඔන්න ඕක තමයි මෙන්න මේ අකත අසංකත කියන මෙන්න මේ ස්වභාවයට යන්න අවශ්‍ය මූලිකම දේ. ඇයි මම එහෙම කියන්නේ කියලා ගත්තොත් අන්න මොකද උනේ මෙච්චර කල් අර කත සංකත ජාත භූත ස්වභාවයේ වෙලිලා පැටලිලා තමයි ගත කරේ. නමුත් සිහිය කියන සංකල්පය ඔලුවට වැටුණාද සිහිය පුරුදු කරන මොහොතක් මොහොතක් පාසා අන්න අර ජාත භූත කත සංකත කියන ස්වභාවයෙන් වෙන්වීමක් පැනවෙනවා. ඇයි ඒ වෙන්වීමක් පැනවෙන්නේ? මෙච්චර කල් ඒකේ ඇලිලා ඒකේ වෙලිලා ඒකේම වැටිගෙන ඒක මැද්දෙම කටයුතු කරපු මේ තැනැත්තා තවදුරටත් ඒකේ ඇලිලා නැහැ. තවදුරටත් ඒක මැදේ නැහැ. මොකද දැන් මෙයා ඒකේ නිරීක්ෂකෙක්. මෙයා ඒකේ නිරීක්ෂකෙක්. ඔය නිරීක්ෂකයාගේ තියෙන වෙනස ඕකයි. නිරීක්ෂකයාගේ තියෙන වටිනකම ඕකයි. වෙනදාට මේකේ මුලා වෙලා අර වල්බూరు නිදහසකින් කටයුතු කරපු මේ හිත ඔන දැන් පොඩ්ඩක් ඒකෙන් දුරස් වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා. හැම වෙලේම නෙමෙයි නැවත නැවත ගිහිල්ලා ඒකටම වැද ගන්නවා, ඒකෙම නානවා, අර අසුචි කන ඌරෙක් වගේ ගිහිල්ලා මඩටම පයින්නවා. කමක් නැහැ. නැවත නැවත ඒකෙන් වෙන්වීමක් පැනවෙනවා. අන්න ඒ වෙන්වීමේ බීජය තමයි මේ සිහිය කියන්නේ. ක්‍රියාවලිය නම් තියෙනවා තමයි මෙයා නිරීක්ෂකයා. තවදුරටත් ඒ ක්‍රියාවලිය ඇතුලේ නෙමෙයි ඉන්නේ, ඒකට වැදගෙන නෙමෙයි ඉන්නේ. ඒ වෙනුවට පැත්තක ඉඳන් මේක දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඕක තමයි ඔය සිහියේ තියෙන වටිනාකම. CCTV කැමරා එකක් ඇත. CCTV ඇත කියලා ඔය බෝඩ් තියෙන. CCTV ඇත කියලා බෝඩ් එකක් තියෙනවා. කැමරා නෑ. කැමරා නෑ. තියුණත් වැඩ කරන්නේ නෑ. නමුත් CCTV ඇතනේ. එතකොට මේ එන පිරිස්, එතකොට මේ චර්යාව යම් කිසි විදිහක මේක අපි එක්තරා ආකාරයකින් අපි යම් කිසි අපේ හිත පිටිපස්සෙන් යම් මොකද්දෝ අදහසක් තියෙනවා මම මේ කැමරාවකට අහු වෙලා ඉන්නේ. මම මේ විදිහට නිරීක්ෂණය වෙමින් ඉන්නේ කියන අදහස තියෙනවනේ. අන්න අර වල්බూరు නිදහසක් එතකොට ලැබෙන්නේ නැහැ. ඒකනේ ඔය සාමාන්‍ය ඔය ප්‍රෝග්‍රෑම් එකක වුණත් වීඩියෝ ඔන් කරන්න කිව්වහම කට්ටිය කැමති නැහැ. වීඩියෝ ඕෆ් කරගෙන ඕන් තරම් සෙල්ලම් දාන්න පුළුවන්. වීඩියෝ ඔන් කරපු ගමන් ඔන්න එනවා මොකද්දෝ අමුතු නිකන් විකාර ගතියක්. දැන් ඔන්න හැමෝටම මාව පේනවා. දැන් මට මේ විදිහට ස්පොට් ලයිට් එක වැදිලා තියෙන්නේ කියලා ඔන්න අමුතු නිකන් වැඩ කරගන්න කතා කරගන්න බැරි ස්වභාවයක් මතුවලා එනවා. ස්ටේජ් එකකට නැගගත්තත් ඒ වගේ මාර බීතිකාවක් මතුවලා එනවා. අම්බෝ ඔක්කොමලා මගේ දිහා බලා ඉන්නවා. අකුල් දෙකත් පණ නැහැ, හිරි වැටිගෙන එනවායි කියලා ඔන්න ඔය විදිහේ ස්වභාවයක් දැක ගන්න පුළුවන්. මොකක්ද ඒ වුනේ? අන්න මේ විදිහට CCTV ඇත. රෙකෝඩ් වෙනවා කියන අදහසක් තියෙනවා. ඒ අදහස ආපු ගමන් අන්න අර වල්බూరు නිදහස නැහැ. වල්බూరు නිදහස නැහැ. මේ වෙනුවට මොකද්දෝ අමුතු දෙයක් අපේ පිටිපස්සෙන් තියෙනවා වගේ, අපි දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් එනවා. ඔය සාමාන්‍ය ඔය හොරෙක් වුණත් ගෙදරකට එනකොට ඔන්න බොවම ලකලෑස්ති වෙලා වටපිට බලාගෙන ඔක්කොම බලාගෙන කරගෙන දොරවල් අරගෙන ඉන්න හදනකොට ඔන්න CCTV කැමරාවක් දැක්ක ගමන් මොකද වෙන්නේ? හොරාගේ මුණ මැලවිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැරිලා යන්න යනවා. CCTV ඇත. ඔන්න ඒ වගේ ස්වභාවයක්. මෙච්චර කල් ඒකේ වැදිලා වෙලිලා ගැලිලා කටයුතු කරා. අර වල්බూరు නිදහසක් ඔය හිතට තියුණා. නමුත් දැන් අන්න ඒකෙන් වෙන්වීමක් පැනවෙනවා. පැනවෙන්නෙම මොකෙන්ද? මෙන්න මේ සිහිය කියන ස්වභාවය තුලින් තමයි ඒක පැනවෙන්නේ. ක්‍රියාවලිය නෙමෙයි තවදුරටත් ඒක දිහා බලන නිරීක්ෂකෙක්. එතකොට අන්න අජාත අභූත අකත අසංගත ස්වභාවයකට යන්න අවශ්‍ය නම් ඒක අත්දකින්න අවශ්‍ය නම් ඒකට ඕනේ මූලිකම ප්‍රභවය තමයි ඔන්න ඔය යම්කිසි වෙන්වීමක්. භාග්‍යතුන් වහන්සේ කියන්නේ තස්ස නිස්සරණං සන්තං. මේකෙන් නික්ම යාමම ශාන්තයි කියලානේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ නික්ම යාමේ මූලික බීජය තමයි ඔන්න ඔය සතිමත් චිත්තක්ෂණයක් කියන්නේ. වෙනදා ගැලී වෙලී කටයුතු කරපු ස්වභාවය වෙනුවට දැන් පොඩ්ඩක් එකකින් දුරස් වීමක්, එකකින් ඈත් වීමක්, එකකින් වෙන් වෙලා එක දිහා බලාගෙන ඉඳීමක් පනවනෝ. අන්නේ පැනවිච්ච ගමන් ඒ වගේ පියවර වැඩි වැඩියෙන් එකතු වෙනකොට, ඒ වගේ හුස්ම වැඩි වැඩි ගාණක් එකතු වෙනකොට, ඒ වගේ බත් කටවල් වැඩි වැඩි ගාණක් එකතු වෙනකොට, ඒ වගේ වතුරු අගුරු වැඩි වැඩි ගාණක් එකතු වෙනකොට අන්න අමුතු විදිහ ආශ්චර්ය අද්භූත ධර්මයක් තමයි. මොකද්ද අන්න අර භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන අජාත අභූත අකත අසංකත ස්වභාවය අපි ටික ටික අත්දකින්න පටන් ගන්නවා. අත්දකපු ගමන් මොකද වෙන්නේ? ඔය කමඨහන් වාතාවල අනේ ෂෝක් එකකට ඉඳිය මනුස්සයා, අනේ ෂෝක් එකකට කමඨහන් වාර්තා ලියාගෙන ඉඳියා, එක පාට ලොප් වෙලා යනවා. ලොප් වෙලා යනවා. මේ තැනට හිතනවා අයියෝ මගේ ප්‍රතිපදාව වැරදුනා, මට මොකක් හරි බරපතල පාප කර්මයක් මගේ අතින් සිද්ධ වෙන්නේ නැති, කාට හරි නිග්‍රහ කරන්නේ නැති, මගේ සීලය කැඩෙන්නේ නැති කියලා ඔන්න ඔය විදිහට අමුතු ප්‍රශ්න හදා ගන්නවා. සභාවක ඇවිල්ලා කියන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. මොකද උනේ? අන ජාත භූත කත සංකතේ ඉන්දියා එක පාට ඔක අජාත භූත අකත අසංකත කියන සභාවේ පොඩ්ඩක් පෙනෙන්න ගත්තද අන්න තර්කයට අහුවෙන්නේ නැහැ. අතක්කා වචරං කියන්නේ ඕක තමයි. වචනේට අහුවෙන්නේ නැහැ. වචනේ ලොප් වෙනවා, තර්කේ ලොප් වෙනවා. ඒ ලොප්ුණ ගමන් මෙයාට සැක සංකා තමයි එන්නේ. සැක සංකා තමයි එන්නේ. සැක සංකා එන එක ස්වභාවිකයි. ඒ සඳහා කරන්න තියෙන එකම අනුග්‍රහය තමයි මොකද්ද? තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. කියාගන්න බෑ කියලා හරි කියන්න ඕනේ. කියන්නේ නිකන් හිතේ තියෙන දේ කියාගන්න බෑ කියලා. අන්න ඒ වගේ කියාගන්න බෑ කියලා හරි කිව්වොත් ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද නැත්තම් ඒක අපිව ගොඩාක් සැක සංකා දිහාවට, වැරදුනා පැටලුනා කියන දිහාවට ගමන් කරන සුළුයි. ඇයි එහෙම ගමන් කරවන්නේ? ඇයි ඒ දිහාවට යන්නේ? මොකද හේතුව මෙච්චර කල් අත්දැකපු දේ නෙමෙයි මේ තියෙන්නේ. ජාත භූත කත සංකතේ නෙමෙයි මේ තියෙන්නේ. ඒකෙන් එළියට පැනපු ගමන් මොකද වෙන්නේ? වචන ලොප් වෙනවා. ඒකෙන් එළියට පැනපු ගමන් මොකද වෙන්නේ? සැක සංකා මතු වෙනවා. ඉතින් ඒ වෙලාවට මේ තැනත්තට පුළුවන් වුණොත් යම් කිසි විදිහක මම මෙහෙම භාවනා කරගෙන යනකොට මෙන්න මෙහෙම දෙයක් මට වෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. කියාගන්න බෑ. නමුත් මොකද්දෝ වෙනවා කියන අර්ථයෙන් ලියන්න පුළුවන් නම්. දැන් ওই වගේ දෙයකට අපි ගොඩක් වෙලාවට එක්කෝ වැරදි ලේබලයක් ගහනවා. නින්ද ගියා. ඒ කියන ලේබල් එක ගහපු ගමන් මොකද වෙන්නේ? සම්පූර්ණ නොමග යනවා. ඒ දැනත්තත් නොමග යනවා. අහග නින්ද පිරසන් නොමග යනවා. එතකොට ඒ නින්ද කියන ලේබල් යන කත සංගත ස්වභාවයක් ගැන තමයි ඔය කියන්නේ. අපි අර අජාත අභූත අකත අසංගත එකටත් මේ විදිහේ ලේබලයක් ගහනවා. යහුව ගාම මොකද වෙන්නේ? අහගෙන ඉන්න පිරිසයි තමනුයි සියලු දෙනාම නොමග යනවා. නින්ද නම් ඉතින් මොකද කරන්නේ? නින්ද නම් ඉතින් වැඩියෙන් නිදිය ගන්න ඇතු ඉන්න ඕනේ, ඇස අරගෙන ඉන්න ඕනේ, ඔබ වතුර ටිකක් මුණ ගාගෙන ඉන්න ඕනේ, මුන්න අතුල්ලන්න ඕනේ කියලා ওই විදිහේ ඒවානේ මතුවලා එන්නේ. නමුත් නින්දක්ද මේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ඊයේද පෙරේදද කොල්ලෙක් ඉඳියා, කොල්ලා හොඳයි කැම්පස් කොල්ලෙක්. මු කියනවා නින්දක් වගේ ස්වභාවයක් මතුවලා එනවා. මේක නින්දක්දෝයි ප්‍රශ්නයක්. අනේ නියම විදිහට ලියලා තිබුණා. තව පහළ වැඩසටහන කෙනෙක් කියනවා නින්දක් නොවන නින්දක්. අනේ එතකොට පරීක්ෂා කරන්න ඉඩක් තියලා ඒ වචනේ කියවෙන්. පරීක්ෂා කරන්න ඉඩක් තියෙනවා. මේ තැනත්තට මේ නින්දක් නොවන නින්දක් කියන්නේ මොකද්ද කියලා එක විමසලා බලන්න හිතෙනවා. මේක මේ නින්දක් දෝයි කියලා ඇහුවොත් අන්න එතකොට පොඩ්ඩක් විමසලා බලන්න ඉතන නින්ද කියලා ලේබල් එක ඇහුවානේ. අන්න වැරද්දුවා. තමනුත් වැරදුනා. වටපිටාවේ අහගෙන ඉන්නේ උනොත් නොමග යනවා. ඉතින් ඒක නිසා අන්න මේ කමඨහන් වාර්තාවක් ලියනකොටත් බොහොම අර පරිස්සමෙන් තමයි වචන පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි අර කත සංගත ස්වභාවයෙන් මේක ලියන්නේ. දන්න පුරුදු ස්වභාවයෙන් තමයි ඒක ලියන්නේ. නොදන්නා එකක් ගැන කියන්න ගියපු ගමන් ඔන්න වචනේ ලොප් වෙනවා, පැටලෙනවා, තර්කයේ ඉක්මොල යනවා. ඉතින් ඒ වෙලාවට හරි අමාරුයි, භාෂාවත් ගොළු වෙනවා, කරගන්න දෙයක්වත් නැහැ, සැක සංකත් වෙනවා. ඉතින් පුළුවන් විදිහට, දක්ෂ විදිහට මේ තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරමින් නැවත නැවත සාකච්ඡා කළ යුතුයි. ඒකම තමයි එකම උපක්‍රමය. මේ වැරදිලා නෙමෙයි, මේ සිල් කැඩිලා නෙමෙයි, මේ පැටලිලා නෙමෙයි, ඒ වෙනුවට මෙන්න මේ ජාත භූත කත සම්ම සංකත ස්වභාවයෙන් නිස්සාරණයක් ටික ටික, ඒකෙන් දුරස් වීමක් ටික ටික මතුවලා එනවා. ඒ දුරස් වීම නිකන් මහල් නිකන් බොහොම සුබ ලකුණු විදියට නෙමෙයි අපිට පේන්නේ. ඒ වෙනුවට මහා නිකන් එපා කරව මුස්පේන්තුවක්, අර නිකන් මහා රාත්‍රියේ සෝනක පදිංචිලා ඉන්නා වගේ ස්වභාවයක්. ඔන්න ඔය විදිහේ ගතියක් තමයි මතුවලා එන්නේ. ඒක මතුවෙච්ච ගමන් කෙනෙක් හිතනවා වැරදුනා, පැටලුනා, භාවනාව නැතුව ගියා, වැඩේ වැක්කොම පැටලුනා කියලා. ওই විදිහට සැක සංක ගන්න එක ස්වභාවිකයි. නමුත් එතන ඇතර අපි කියනවා නැවත නැවත මේක ඉදිරිපත් කරන්න, තමුගේ අත්දැකීම් සාකච්ඡා කරන්න, පරිස්සමට වචන යොදා ගනිමින් ඒක ලියන්න ඒ අත්දැකීම. දන්න වචන නේ පාවිච්චි කරන්නේ, තර්කයට අහුවෙන දේවල් නේ පාවිච්චි කරන්නේ. එතකොට අන්න පරිස්සමට යචන යොදා ගන්න වෙනවා. අර කොල්ලා කියනවා වගේ නින්දක් දෝයි සැකයක් තියෙනවා. නින්දක් නොවන නින්දක් තියෙනවා කියලා අන්න ඒ විදිහේ වචන වලින් මේ කතාව කියන්න පුළුවන්. අන්න ඒ විදිහේ උත්සාහයක් ක්‍රමානුකූලව දරනකොට මේ තැනට තේරෙනවා, ඔන්න ජාත භූත කත සංකතේ ඉඳලා අජාත අභූත අකත සංකත කියන ස්වභාවයකට වරින් වර මේ හිත ගමන් කරනවා දකින්න පුළුවන්. මොකද හේතුව අර අරකින් වෙන්වීමක් ටික ටික මේ හිත තුළ මතුවෙලා ආවා. එන්නේ වෙන්වීම ගැන තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ තස්ස නිස්සරණං සන්තං අතක් ආවචරං දුවං. මෙන්න මේ නිස්සරණය, මේ වෙන්වීම සාන්තයි. අර විදියට තර්කයට හසු වෙන්නේ නැහැ. ඒ වගේම දුවං ස්ථිරයි. අන්න අර විදියේ ස්වභාවයක් අස්ථිර නම් මේ ස්වභාවය ස්ථිරයි කියලා සඳහන් කරනවා. අන්න මේ යම්කිසි මේ විදියේ ස්වභාවයක් තියෙනවද, ඒක අර විදියේ ජරා මරණ ස්වභාවයකට අහු වෙන්නේ නැහැ. අර විදියේ කත සංකත ස්වභාවයකට අහු වෙන්නේ නැහැ. මේ විදියේ රෝගයන්ගේ කැදැල්ලක් බඳු බිඳෙන සුළු මේ ආහාර නිට්ටියක් තියෙන ස්වභාවයකට අහු වෙන්නේ නැහැ. අන්න ඒ ස්වභාවය ස්ථිරයි කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. නැවත නැවත කියනවා අජාතං අසමුප්පන්නං අශෝකං විරජම්පතං. අන්න ඒ වගේ ස්වභාවයකට වැද ගන්න පුළුවන් නම්, ඒ ස්වභාවය ටික ටික අඳුන ගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඒක රසෝක රහිත ස්වභාවයක්. ඒක අර කෙලෙස් රජස් රහිත ස්වභාවයක්. ඒ ස්වභාවය අන්න නූපන් හට නොගත් මේ විදිය ස්වභාවය මේ දුක්ඛයාගේ නිරෝධය පැනවීමක් වෙනවා. අර විදියට සංස්කාරයන්ගේ සංසිඳීම සුවයක් කියන අදහසින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේ ඉදිරිපත් කරන්නේ. ඒතර එහෙම එහෙම ක්‍රමානුකූලව මේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට දැක ගන්න පුළුවන් අන්න මේ ජාත භූත කත සංකතෙන් යම් පමණකට වෙන් වෙනවාද මේ තැනත්තා. ඒ පමණකට ආර විදිහේ විවේකයක් සැනසීමක් ඒ කෙනාගේ හිත තුළ මතුවෙලා එනවා. අර ජරා මරණ රෝගයන්ට කැදැල්ලක් බඳු මේ විදියට බිඳෙනාසුළු මේ ස්වභාවයෙන් යම් පමණකට වෙන් වෙනවද, ඒ වෙන් වෙන පමණට සාපේක්ෂව සැනසීමක් විවේකයක් මේ තැනත තුළ මතුවෙලා එනවා. ඔන විදිහේ කතාවක්, ඔන විදිහේ දෙයක් තම තමුන්ටත් දැක ගන්න පුළුවනි. ඉතින් මේක ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. නැවත නැවත කියන්න වෙනවා, ක්‍රමානුකූලව තමයි මේ දේ දියුණු වෙන්නේ, ඇති වෙන්නේ, මේ දේ පරිණාමයටපත් වෙන්නේ, මේ දේ පරිණත වෙන්නේ ටිකෙන් ටික තමයි, ක්‍රමානුකූලව තමයි. ඒකට යම් කිසි විදිහක කාලයක් තිස්සේ මේ ප්‍රතිපදාව වැළිය යුතුයි. මුලදී ගොඩාක් උත්සාහයෙන් මම මේ විදියට මේ ජාත භූත කත සංකතේ ඉඳලා අජාත භූත අකත සංකතේ දිහාවට යනවා, ගමන් කරනවා කියන ලොකු අදහසකින් තමයි මේ තැනත්තා පටන් ගන්නේ. කමක් නැහැ, ඒ තැන පටන් ගන්න තැන වටිනවා. එහෙම පටන් අරන් ක්‍රමානුකූලව ටිකෙන් ටික අන්න නොදැනීම ප්‍රතිපදාව තුළින් මේ විදියට නැවත නැවත පුහුණුවක් තුළින්, නැවත නැවත සාකච්ඡාවක් තුළින්, නැවත නැවත අනුග්‍රහයක් තුළින් මෙයාට තේරෙනවා දැන් නම් කරනවාට වැඩිය කෙරෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ කෙරෙන ස්වභාවය තුළින් මාව නොදැනීම මේ විදියට ටිකෙන් ටික මේ දන්නා ස්වභාවයෙන්, මේ ජාත භූත ස්වභාවයෙන් වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒක හිතලා කරනවටත් වැඩිය යම් කිසි විදියක ඒ ප්‍රතිපදාව තුළින් ගැළපිලා එන ස්වභාවයක් තමයි තියෙන්නේ. ටිකෙන් ටික සක්මන નિરાයාස වෙනවා. ටිකෙන් ටික පරයන්කය નિરાයාස වෙනවා. කරනා භාවනාවක් කෙරෙනා භාවනාවක් බවට ටිකෙන් ටික පත් වෙනවා. ඒක දැක ගන්න පුළුවන්. කරනා භාවනාවක්ද කෙරෙනා භාවනාවක්ද උතුම් කියලා කෙනෙක්ගේ විමසුවොත් අන්න බෞද්ධයානම් කියයි කරනා භාවනාව තමයි උතුම් කියලා. නමුත් මේ කෙරෙනා භාවනාවක් කියන්නේ ඊට වැඩිය යම්කිසි පමණකට වෙනස් විදිහක අදහසක් වෙනස් විදිහක වටිනාකමක්. එතකොට ලාවුට්සු ඔක ගැන කියනවා superior virtue doesn't try to be virtuous. මෙන්න මේ විදිහට superior උත්කෘෂ්ට සීලයක් තියනවාද එයා සිල් රකින්න යාගේ උත්සාහයක් නැහැ. ඒ දිහේ අදහසක් ලාවුට්සු ඉදිරිපත් කරනවා. ඉතින් ඒකම අපිට ගන්න පුළුවන් යම්කිසි විදිහක මේ ප්‍රතිපදාවට. යම්කිසි කෙනෙක් අපි හිතමු උසස්ම විදිහේ භාවනාවක් කරනවාද අන්න එයා තවදුරටත් භාවනා කරන්න උත්සාහ ගන්නේ නැහැ. භාවනා කරන්න උත්සාහයක් එයා තුල නැහැ. එයා ඉන්නේ කොහොමත් භාවනාවේ. ඔය කියන කතාව අපි මෙහෙම පැහැදිලි කරමුකෝ. මේකේ මට්ටම් හතරක් විදිහට පෙන්වන්න පුළුවන්. දැන් සිහිය කියන සංකප්පය දන්නේම නැති කෙනෙක් ගන්නකෝ මුලින්ම. එතකොට එයාට අසිහිය තියෙනවා. එයා අසිහිය ගැන දන්නේත් නැහැ. ඕකනේ එයා තුල තියෙන தත්තේ. එතකොට බරපතල කෙලෙස් தත්වයක්, බරපතල අපායগামী தත්වයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද අසිහිය තියෙනවා. අසිහිය තියෙන බව දන්නේත් නැහැ. අපි හිතමු මෙයාට යම්කිසි විදියක කොහෙන් හරි කවුරු හරි කෙනෙක්ගෙන් මෙන්න මේ සිහිය කියන අදහස ඔළුවට වැටුණා. හරි? දැන් එතකොට මොකද වෙන්නේ? වැටුණ ගමන් ලෙඩක් තමයි. වැටුණ ගමන් ඔන්න මතුවෙනවා යකෝ දවසකට මෙච්චර සිතුවිලි එනවා. දවසකට මෙච්චර මේ අසිහිය. දවසකට මේ හිත මෙච්චරටම ඇවිස්සීලාද කියලා ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් එයාට මතුවෙලා එනවා. එයාට තවදුරටත් අසිහිය තියෙනවා. හැබැයි දැන් එයා දන්නවා අසිහිය ගැන. දැන් එයා අසිහිය ගැන දන්නවා. දැන් ඔය පහුගිය දවසක මේ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මහා පාපී සිතුවිලි එනවා. මහා පාපී සිතුවිලි එනවා. බුදුන්ට නිග්‍රහ කරන සිතුවිලි එනවා. ධර්මයට නිග්‍රහ කරන සිතුවිලි එනවා. සංඝයාට නිග්‍රහ කරන සිතුවිලි එනවා. මේක මහා පාපී ස්වභාවයක් තියෙන ස්වාමීන් වහන්ස. මහා පාපී සිතුවිලි මේකට මම මොකද කරන්නේ කියලා මෙයා ලොකු වෙහෙසක් අරගෙන කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔය ප්‍රතිපදාව වඩාගෙන යනකොට යම්කිසි අවධියක් තියෙනවා. ඒ අවධියේදී කෙලින්ම නිග්‍රහ කරන්නේ බුදුන්ට නිග්‍රහ කරන ස්වභාවයක් එන්නේ. යකෝ මෙච්චර කාල මම මේ කාගෙන කාගෙන ගියපු එක කෑවා වගේ අදහසක් නිකන් මේ සංසාරේ. කාගෙන 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 යන්න තිබුණ එක විනාශ කරා වගේ අදහසක් බුදුන්ට එහෙම නැත්නම් ගුරුවරයාට ඔන්න ඔය විදිහේ නිග්‍රහයක් මතුවෙලා එනවා. මතුවෙලා එනවා. අන්න ඒ වගේ සිතුවිලි එන්න පුළුවන්. එතකොට මෙයා ඒක ගොඩාක් වෙහෙසකට අරගෙන තමයි ප්‍රකාශ කරන්නේ මෙහෙම ඒවා එනවා. මෙහෙම මොකද කරන්නේ මේකට මේ විදිහට කියලා. එහෙම ප්‍රශ්න කරනවා. නමුත් තේරුම් ගත යුතු තමයි අන්න ඒ බව දන්නවානේ. කලිනුත් ඔවා තිබුණා කලින් දැනගෙන ඉඳියෙත් නෑනේ. ප්‍රතිපදාවට බැසගතර හින්දා තමයි වෙහෙසෙන්නේ. එතකොට ඒක ප්‍රතිපදාව ඉදිරියක්. අන්න තාමත් අසිහිය තමයි තියෙන්නේ. හැබැයි දැන් අසිහිය තියෙන බව දන්නවා. අන්න අර සම්මා දිට්ඨියක් වගේ එකක් පොඩ්ඩක් පෙරටු වෙලා. සිහිය කියන සංකල්ප ඔළුවට වැටිච්ච පමණින් ඔන්න අසිහිය තියනවා ඒ බව දන්නවා. අපි හිතමු මෙයා දවසක අන්න මම මේ විදියට විනාඩි 5-10ක් වාඩි වෙලා ඉන්නවා. විනාඩි 5-10ක් සිහියෙන් ඇවිදිනවා. මේ විදියට දවස් දෙකක් තුනක් හතරක් භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙනවා කියලා ඔන්න ඔය විදිහේ උත්සාහයක් දැරුවොත් අන්න එයා මොකද කරන්නේ? දැන් දැනගෙන සිහිය වඩනවා. දැන් කලින් තියුණා මුලින්ම නොදන්න අසිහියක් තියුණා. ඊට පස්සේ දන්න සිහියක් බවට ඒකපත් වුණා. දැන් ඔන්න දන්න සිහියක් මෙයා වඩනවා. හුස්මක් දෙකක් තුනක් හතරක් සිහියෙන් අරගන්න, පියවරක් දෙකක් තුනක් හතරක් සිහියෙන් තියන්න මෙතනත්ත උත්සාහ කරනවා. උත්සාහ කරනවා. තාමත් හැබැයි දැනගෙන කරන්නේ. ඉතින් ඊටත් වැඩිය උසස්, ඊටත් වැඩිය වටිනා ප්‍රියවර තමයි, ක්‍රමවේදය තමයි මෙයා නොදැනම සතිමත්. නොදැනම මෙයා සිහියෙන් ඉන්නේ. දැන් මෙයා තවදුරටත් අන්න සිහියෙන් ඉන්න උත්සාහයක් මෙයා තුළ නැහැ. ඒ වෙනුවට අන්න පිහිටි සබහායම තියෙන්නේ සිහියක්. එතකොට අන්න ඒක තමයි තියෙන උත්කෘෂ්ටම ස්වභාවය. ඔන්න ඔය පුරුක බෞද්ධයාට තේරුම් ගන්න හරි අමාරුයි. කොහොමද නොදන්න සිහියක් උත්කෘෂ්ට වෙන්නේ දන්න සිහියට වැඩිය? අර විදිය දැනගෙන රකින්න සීලයකට වැඩිය නොදැන රකින්න සීල් උත්‍ෘෂ්ට වෙන්නේ කොහොමද? අනේ ඉබේම දැන් හුරු කළා, ඉබේම ඒක පුරුදු කළා. අන්න ලාවුට්සු කියනවා යම් කිසි කෙනෙක්ගේ උත්කෘෂ්ට සීලයක් තියෙනවාද එයා තවදුරටත් සීලයක් රකින්න උත්සාහයක් නෑ, යාගේ පිහිටි සීලයක් තියෙන. අන්න ඒක තමයි වටිනකම. මේ විදිහේ උත්කෘෂ්ට භාවනාවක් වෙනවාද අන්න එයා තවදුරටත් ඉබේම සතිමත්. ඕක ගොඩාක් වෙලාවට දකින්න පුළුවන්. සමහරු කියනවා මම මේ විදිහට කාලයක් තිස්සේ පුරුදු කරනවා, දැන් මට මේ එදිනදා ජීවිතය ඇවිදිනකොටත් පියවර දැනෙනවා, එදිනදා ජීවිතය ඇවිදිනකොටත් ඉන්නකොටත් හුස්ම වැටෙනවා, හුස්ම දැනෙනවා. මේ මොකද එහෙම වෙන්නේ, ඇයි එහෙම ඒකට අවධානය යන්නේ කියලා අහනවා. දැන් මොකද උනේ? අන්න කලින් දැනගෙන තමයි සිහිය වැඩුවේ. දැන් නොදැනීම සිහිය. හිත ඉබේම වැඩි වැඩියෙන් වර්තමාන මොහොත බාර ගන්නවා. බාර ගන්නවා. අන්නේ ඒ වගේ හැකියාවක් අපිට දියුණු කරගන්න පුළුවන්. ඒ වගේ විවිධ මට්ටම් අපිට පේනන්න පුළුවන්. ඒ මට්ටමේ අන්න කරනා භාවනාවක් කෙරෙනා භාවනාවක් බවට පත් වෙනවා. ඒ කෙරෙනා භාවනාව තුළින් තමයි අන්න දවසක අපි ටික ටික අර අජාත අභූත අකත අසංකත කියන දේ ස්පර්ශ වෙන්නේ ටික ටික. ඒ දේ ටික ටික අත්දකින්නේ. ඒක අත්දකිනකොට ඉතින් වචනේ ලොප්පෙන එක ස්වභාවිකයි. තර්කයට අසු නොවන එක ස්වභාවිකයි. නමුත් ඒ ක්‍රියාවලිය ටිකෙන් ටික තමුන් තුළින් දකිමින් දනිමින් කරගෙන යමු. කරගෙන යනකොට යනකොට වැඩි වැඩියෙන් අන දුකනම් තුනී වෙනවා තමයි. මේ විදිහේ වෙහස පීඩාව නම් ඝර්ෂණය නම් තුනී වෙනවා තමයි. වැඩි වැඩියෙන් මෙන්න මේ කී ස්වභාව වලින් ජාත භූත කත සංගත ස්වභාව වලින් වෙන්වීමක් තමුන් තුළින් මතුවෙනවා කියන එක දකින්න පුළුවනි. ඒක අන්න අර විදිහට කෙරෙනා භාවනාවක් තුළින් සිද්ධ වෙනවා. දැන් අපි හිතමු දැන් අපි සාමාන්‍ය මේ වගේ කෙරෙනා දෙයක් අගය කරන ප්‍රමාණය හරි අඩුයිනේ. දැන් ඔන්න හුස්මක් දිහා බලාගෙන ඉන්න මොහොතක් ගමු. ඒ වගේම පියවරක් දිහා බලාගෙන ඉන්න මොහොතක් ගමු. ඒ සතිමත් මොහොතක් ගමු. දැන් භාවනා කතාව පැත්තක තියලා ඒ වෙලාවේදී අපි ගොඩාක් වෙලාවට හිතනවානේ අයියෝ මීට වැඩිය හොඳයි දානයක් දුන්නා නම්, මීට වැඩිය හොඳයි සීලයක් රැක්කා නම්, මේ මොකද්ද මේ උස්මේ ඇති වැඩේ, මේ පියවරවල ඇති වැඩේ කියලා ওই විදිහට චෝදනාවක් මේ තැනත්තා නගන්න පුළුවන්. නමුත් මේ හුස්මක් බලන මොහොතකදී දානයක් සිද්ධ වෙන්නේ නැද්ද? මේ හුස්මක් බලන මොහොතකදී සීලයක් රැකෙන්නේ නැද්ද? මේ පියවරක් බලන මොහොතකදී දානයක් දෙන්නේ නැද්ද? මේ පියවරක් බලන මොහොතකදී සීලයක් රැකෙන්නේ නැද්ද කියලා ඇහුවොත් අන්න අර උත්කෘෂ්ඨම සීලය තමයි ඒ ආලායදී රැකෙන්නේ. උත්කෘෂ්ඨම දානය තමයි ඒ වෙලාවේදී රැකෙන්නේ. මොකද්ද? අන්න දන් දෙනවා නොදැන. දන් දෙන බව දන්නේත් නැහැ. නොදැන දන් දෙනවා. සිල් රකින්නවා නොදැන. සිල් රකින්න බව දන්නේත් නැහැ. භාවනාව නම් කරන බව දන්නවා කියමුකෝ. ඒක තමයි එච්චර පරිණත වෙලා එච්චර මෝරලා නැහැ කියමුකෝ. හැබැයි දානේ වෙන්නේ නොදැන, සීලේ වෙන්නේ නොදැන. අනේ තියෙන උත්කෘෂ්ඨම දානේ සිද්ධ වෙන ඔය අවස්ථාවේදී, තියෙන උත්කෘෂ්ඨම සීලේ රැකෙන ඔය අවස්ථාවේදී. ඇයි එහෙම කියන්නේ? අනේ හුස්මක් හුස්මක් බලන මොහොතක් මොහොතක් පාසා අපි අර මුළු ලෝකෙම දන් දීලා තමයි තියෙන්නේ. පියවරක් පියවරක් බලන මොහොතක් මොහොතක් පාසා මේ මුළු ලෝකෙම දන් දීලා තියෙන්නේ. මොකද්ද මේ ලෝකේ? අන්න අර තමුන්ගේ සංකල්ප හිතවිලි ලෝකේ. ඒ ලෝකේ නැවත නැවත අපේ පස්සේ හඹාගෙන එනවා. ඒ ලෝකෙට නැවත නැවත ආකර්ෂණයක් මතුවෙනවා. නමුත් ඒ අතරේ අපි ඒ ලෝකෙම දන් දීලා මේ කිසිම ආකර්ෂණයක් නොදක්වන හුස්ම දිහාවට අපේ අවධානය දෙනවා. පියවර දිහාවට අපේ අවධානය දෙනවා. ඒ වගේම අන්න පව්කම් වෙන ලෝකෙක, පව්කම් කරන ලෝකෙක, අර විදියට අමාරුවෙන් සිල් රකින්න ලෝකෙක හුස්මක් බලන බලන මොහොතක් පාසා කිසිම අකුසලයක් වෙන්නේ නැහෙනි. කිසිම පවක් වෙන්නේ නැහෙනි. නොදැනීම සිල් රකින්නවානි. පියවරක් දකින දකින මොහොතක් මොහොතක් පාසා නොදැකීම සීලයක් රැකිනවානි. අන්න ඒවත් නිකන් ලාබාල සීල් එහෙම නෙමෙයි. රකින්න හිතලා රකින්න සීල් එහෙම නෙමෙයි වෙනුවට ඉබේ රැකෙන සිල්. ඉබේ අර විදියට දෙන දාන. තොර දානේ සීලේ උත්කෘෂ්ඨම අවස්ථාව තමයි මේ තියෙන්නේ. භාවනාවක අගය අපි අඳුරන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. භාවනාවක වටිනාකම අඳුරන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් භාවනා කරගෙන කල්පනා කරනවා. අමුදාදුපුරේවත් ගිහිල්ලා ආව නම් වන්දනා කරගෙන කියලා කල්පනා කරනවා. එහෙම නැත්නම් මොකෙක් හරි ජූතක බමුණෙක් පිටිපස්සෙන්වත් ගියා නම් නිකන් අර කොන්දේ දිගට තියෙන බමුණෙක්ගේ ස්වභාවය තියෙන එකේ පස්සෙන් ගියා නම් දැන් පහුගිය දවසක එක්කෙනෙක් ඇවිල්ලා මාසයක් ඉන්න ස්වාමීන් වහන්ස ආවේ මාසයක්ම ඉඳලා යන්න ඕනේ බොහොම අමාරුවෙන් මේ වෙලාවෙන් කරගත්තේ කියලා පටන් ගත්තා. ඒකම වගේ ආවා ජූතක බමුණෙක්. ඌ නිකන් අර කොණ්ඩෙක උතවාගෙන නිකන් අර බැලුවාම නිකන් ඔය නිකන් ඉන්දියාවේ ඉන්නේ ඔය කට්ටිය සාමිලා අන්න ඒ වගේ වෙනුමක් තියෙනවා. පිස්සු කියන්නේ හොඳටම පිස්සු. පිස්සු කේස් එක ගොඩ ගන්නම් බෑ. මං කරපු වැඩේ මේ බෝලේට මං බැට් කරලා නිකන් මම පහසුතාවයට පත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ බෝලේ නිදල්ලේ ලොකු ස්වාමීන් වහන්සේ දියාවට ඇරියා. වාර්තාව අහලා කිව්වා ටිකක් උඹට තියෙන පිස්සු ලොවෙත් හොඳ කරන්න බැරි පිස්සුවක් වුණා. එපාමණකට පිස්සු. නමුත් අර කොණ්ඩේ දිකට තියෙනවනේ. ජූතක බමුණානේ බැලුව ගමන් නිකන් අමුතු නිකන් ආකර්ෂණයක් තියෙනවනේ. ඉතින් අර මාසයක් භාවනා කරන්න කියලා ආපු මිනිහා මොකද කරේ? අරුත් එක කොයිදෝ ගියා ගිහිල්ලා අපි පොඩි රවුමක් ගිහිල්ලා එන්නම් කියලා නොකියාම ගිහිල්ලා. දැන් මංකෝ ආලා බලන්න කියලා මේ ඒ අරුගාව පැවිදි වෙලාද දන්නේ නැහැ කියලා. දැන් බමුණා ගාව පැවිදි වෙලාද දන්නේ නැහැ කියලා. ඉතින් එහෙව් මෝඩකමක් තියෙන ලෝකයක් නේ මේක. එහෙව් ගොංකම රජ කරන ලෝකයක් නේ මේක. අන්නේ ලෝකේ අපි දන්නවා නම් මෙන්න මේ හුස්මක් බලන වෙලාවකදී කොච්චරනම් සීලයක් රැකිනවද? හුස්මක් බලන වෙලාවකදී කොච්චරනම් දානයක් දෙනවද? ඒ දානේ ආයි දෙන්න තියෙන උත්කෘෂ්ඨම දානේ. ඒ සීලේ ආයි රකින්න තියෙන උත්කෘෂ්ඨම සීලේ. දැනගෙන නෙමෙයි දැන් සීල් රකින්නේ. නොදැන සීල් රකින්නේ. නොදැන තමයි දන් දෙන්නේ. ඉතින් එන්නේ විදිහේ උත්කෘෂ්ඨ ස්වභාවයක් තියෙනවා. ඒ විදිහේ භාවනාවක් වඩ아가ගෙන යනකොට දවසකන්න භාවනාවත් නොදැන වෙන පමණට මෝරලා එනවා. මතුවෙලා එනවා. අන්නේ නොදැන වෙන භාවනාවෙන් තමයි කෙනෙක් ටික ටික අන්න අර විදිහේ අජාත අභූත අකත සංකත කියන භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන මෙන්න මේ විදිහට අජාතං අසමුප්පන්නං අසෝකං විරජං පදං කියලා සඳහන් කරන මෙන්න මේ දුකේ නිරෝධය ටික ටික ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ. ක්‍රමානුකූලව ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ. තේරෙනවා ටික ටික මම මේ විදිහේ ස්වභාවයකට ගමන් කරනවා. ගමන් කරන්න මට මේ වෙහෙස පීඩාව මේ ලෝකේ ජීවත් වෙනවා කියන ඝර්ෂණය අඩු වෙලා යනවා. අර විදිහට දුක්ඛයාගේ නිරෝධයක්. මේ විදිහට සංස්කාරයන්ගේ සංසිඳීමක්. ඒ සුවය දැක ගන්න පුළුවන්. ඒ සුවය දැනගන්න පුළුවන්. ඉතින් අපි අද දවසෙත් කල්පනා කරමු මෙන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් අපි අපිට එවැනි වූ සුවයක් එවැනි වූ සුඛයක් දැන ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේත් අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා අපගේ සතිය දියුණු කර ගැනීම පිණිස. මේ ධර්ම දේශනාවට පාදක වෙච්ච කාරණා ගැන යම් සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කරනොත් එහෙම වැඩසටහනට පරක්කුලා සම්බන්ධ ඡයගී යහපත වෙනස අපි පුරුද්දක් වශයෙන් එම සංක්ෂිප්ත වාර්තා ඉදිරිපත් කරනවා. අද සාන්වාසයේගේ ධර්ම දේශනාවට මූලික වුණේ මේ අපි එදිනෙදා ජීවිතයේ යම් යම් දේවල් නොදන්න දේවල් දන්න දේවල් වලට සාපේක්ෂව යම් ආකාරයකින් අඳුනා ගැනීමට උත්සාහයක් දරනවා. බුදුන් වහන්සේත් මේ නිවන සම්බන්ධයෙන් මේ සාපේක්ෂ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට දරපු උත්සාහයක් තමයි අද ධර්ම දේශනාවට පාදක වුණේ. එහිදී කොහොමද මේක ඉදිරිපත් කරන්නේ? බුදුන් වහන්සේ ධර්ම දේශනාව ඇසුරින් අජාත අභූත අකත සහ අසංකත යන ස්වභාවයක් තිබෙනවා. අන්නේ ස්වභාවය දන්නවාද? ස්වභාවයක් තියෙනවා. ඒව ඊට අමතරව එහි නිෂේධ පැත්ත, ඒ කියන්නේ ජාත භූත කත සංකත කියන දෙයක් අපි දැනගන්න පුළුවන් වෙනවා. කොහොමද මේ සිංහල වචන කියනවනම් උපන් පහළ වුණු කරන ලද සංකත කියනවා සකස් කරන ලද මේක දන්නවනම් එහි නික්මීමක් පණවන්න පුළුවන් කියලා. කොහොමද මේ අපි ඉතින් මේ ජාත භූත කත සංකත කියන දේවල් මේ අඳුනගන්නේ? ඉතින් එහි ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කළා මේ ඒ ස්වභාවිකවම තියෙන දුකක් තියෙනවා. නමුත් ඒක හරි සූක්ෂම වශයෙන් තියෙන්නේ. අපිට මේක දුක දැනෙන වෙලාවට වෙහසක් පීඩාවක් ඇති වෙනවා. ඉතින් ඇයි ඒක එහෙම වෙන්නේ? මේ ජාත භූත කත සංගත කියන අවස්ථා අස්තිරයි. එහි දිරීම සහ මරණය සම්බන්ධ වෙලා තියෙනවා. රෝගයන්ට කැදල්ලක් බවට පත් වෙනවා. වහා බිඳින සුළුයි. මේ නිසා තමයි මේ අපිට දුකක් පීඩාවක් විදිහට දැනෙන්නේ. ඉතින් මේ ඊළඟට මේ ජාත භූත කත සංගත කියන දේවල් ආහාර දිශාවට නැමිච්ච ගතියක් තියෙනවා කියලා කිව්වා. මෙහි සිත අල්ලන්න සුදුසු නොවේ කියන ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉතින් එහෙන් නිස්සරණයක් යම් කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්ද? එහෙට යන මාර්ගයක් තියෙනවද? එහෙම අඳුනගත්තු කෙනෙක් ඉන්නවා නම් එම තත්ත්වය ඉතාමත් ශාන්තයි, ස්ථිරයි, තර්කයට අසු නොවන බවත් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඔන්න අන්න ඒ කියන තත්ත්වය තමයි මේ දුකේ නිරෝධය තියෙන්නේ. ඉතින් අපිට එහෙම දෙයක් කරන්න හැකියාවක් තිබෙනවද? අන්න එතනදී තමයි ඉතින් අපි මේ හැමදාම කියන අපේ සතිමත් බව අපිට අපි ගැලුම් කරුවා බවට පත් වෙන්නේ. එක පියවරක්, එක හුස්මක් සිහියෙන් ගන්නවාද? අන්න එහිදී මේ ජාත භූත කත සංකත කියන අවස්ථාවේ නිරෝධයක් දකින්න හම්බෙනවා. යම් කිසි කෙනෙකුට ඕක මුලින් දකින්න ගන්නකොට ඉතින් එපා වීමක් දරා ගැනීමට අපහසු තත්වයක් ඇති වෙනවා. නමුත් මේ දිගටම කරන්න ඕනි, බහුලීකත කරන්න ඕනි. අවසාන වශයෙන් එම එහි නිරෝධයක් දකින්න අපිට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක ක්‍රමානුකූලව කරන්න ඕනි දෙයක් කියලා අපි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් අපිත් අත්දැකීමෙන් දන්නේ එය මුලින් සුළුෙන් පටන් අරගෙන තව දිගට කරගෙන යන්න ඕන දෙයක්. වැඩසටහනේ අද රෙකෝඩින් එක YouTube එකේ තිබෙනවා. සම්පූර්ණ ධර්මදේශනාව සර්ච් කරොත් එහෙම කමඨහන් ඩිස්කෂන් කියලා එක දාලා තියෙන්නේ. ඒ වචනේ සර්ච් කරන්න කමඨහන් ඩිස්කෂන් නිස්සරණවානේ කියලා. එතකොට මේ වීඩියෝ එක සවන් දෙන්න පුළුවන්. ඊළඟට තිබෙන්නේ අපි ස්වාමීන් වහන්සේ කිව්ව පරිදි කොහොමද මේ සතියෙන් පියවරක් තබන්නේ, සතියේ හුස්මක් ගන්න කියලා. ඒකට ඉතින් අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරලා තිබෙනවා. මත්පත්‍රිකාව ඉතින් කියනවා ආධුනිකයන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ අත්පත්‍රිකාව කියලා. මේක දැන් ඉදිරිපත් කරන්නම්. හිතනවා සියලු දෙනාටම පේනවයි කියලා මේක. කොහොමද මේක ඉතින් පටන් ගන්නෙ? අපේ ස්වාමීන් වහන්සේලා අනුග්‍රහය ඇතුව වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලිකවම මෙම වීඩියෝ පටි දෙක නරඹලා පැහැදිලි අදහසක් ඇති කරගන්න මොකද්ද කරන්න ඕනි, මොකද්ද කළ යුත්තේ කියලා. ඒක වීඩියෝ මුලින් තේරෙන්නේ නැත්නම් කීප වතාවක් මෙම වීඩියෝ පටි දෙක නරඹන්න. වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව ආරම්භ කරන්න මුලින් හැකිනම් වෙලාවක් වෙන් කරගෙන ඉතාමත් සුළුෙන් උදෑසන හෝ අවදි වෙච්ච ගමන් එහෙම නැත්නම් රැට නිදාගන්නට ප්‍රථම විනාඩි 5ක් පමණ සුළුෙන් පුහුණුව පටන් ගන්න. එම පුහුණුව ක්‍රමානුකූලව වැඩි කරන්න පුළුවන්. විනාඩි 5, විනාඩි 10, 15 ඔය ආකාරයට සුළුෙන් පටන්ගෙන ඉන්පසු තමන්ගේ පුහුණුව සතියකට පමණ පසු පෑ දෙකක් පමණ සම්පූර්ණයෙන් කිරීමෙන් තමන්ගේ අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අත්දැකීම් කියලා අපි කියන්නේ මොනවද? හුස්ම තමන්ගේ මූලික අරමුණ. සතිමත් හිඳ ගැනීමේදී කතා කරොත් එහෙම ආනාපානය, හුස්ම දැනීම, එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම මේ ආකාරයෙන් සඳහන් කර පුළුවන්. ඊළඟට තමන්ගේ ඉරියව්ව, එහිදී තමන්ට දැනෙච්ච දේවල්, ආනාපානය කොහොමද දැනුවේ, දිගට කොටට, ඊළඟට හුස්ම නොදැනී යනවා, ඊළඟට වේදනාවල් දැනෙනවා. මේ සියලු දේවල් වார்த்தාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමේදී කොහොමද පටන් ගත්තේ, දෙපයට පොළවේ ස්වභාවය, කකුලේ ස්වභාවය, ඊළඟට ශරීරයේ බර මාරු වීම, එතනදීත් යම් ඉස්සක් හිත පිට ගියා නම් ඒ අවස්ථාවල් ඒවත් ඇතුළත් කරලා කොහොමද නැවත මූලික අරමුණට ගත්තේ, ඉතී කේන්තියක් ආවද, එහෙම නැත්නම් තමන්ට ලොකු ශාන්තියක් දරුණාද, මේ දේවල් සියල්ලක්ම ඇතුළත් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වාර්තා අපේ වැඩසටහන අතුරතුර ඉදිරිපත් කරනවා. තමුන්ගේ යම් ගැටලුවක් තිබෙනවා නම් කාල වේලාව ලැබෙන පරිදි ස්වාමින් වහන්සේට වාචික ඉදිරිපත් කරන්න පුළුවන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔබ වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එකක් සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ මෙම පුහුණුව දිගටම කරගෙන යන්න උපදෙස් පිළිපදින්න තමුන්ගේ අත්දැකීම් අපට ඉදිරිපත් කරන්න ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න එය තමුන්ගේ පුහුණුවටත් වැඩසටහන් සම්බන්ධ වෙන අනත් අයගේ සතිමත් බව පුහුණුවටත් මහ උපකාරී වෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක සහ රැස්වීම අංකය මුරපදය මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම මේ සියලු දත්ත නැවතත් ෂෙයා කරගන්නම් සියලු දෙනා සමග. ඊළඟට තිබෙන්නේ අපට ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. මම හිතන්නේ අවසරයි ස්වාමින් වහන්ස, අපි සාගර ස්වාමින් වහන්සේට සම්බන්ධ වෙන්න අපහසුයි කියලා තිබුණා. ඔබ වහන්සේ අප වෙනුවෙන් රැඳී සිටිනවායි කියලා උපකල්පනය කරනවා.
ඔව් මම ඉන්නවා.
ඒවයි ස්වාමීන් වහන්ස.
ආගර ආමඳුර නෑ ඉතින්.
ඉතින් අපි ඔබ වහන්සේව අද අපේ වාර්තා සම්බන්ධයෙන් කඩු ඉදපත් කිරීමට වාසේවත් අපි ගෞරවයෙන් පිළිගන්නවා. නාමන්ත, ඔබට අවස්ථාව අද වාර්තා ඉදිරිපත් කිරීමට.
තිරුවන් සරණයි නදී භූමපින්, ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි තිරුවන් සරණයි වහන්සේට. අද දවසේ අපට එක ලිඛිත වාර්තාවක් ලැබී තිබෙනවා. මම ඒ දැන් කියවන්නම්. තිරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, සතිය පුහුණුව ආරම්භ කිරීම නිසා අත්විඳින්නට ලැබෙන ප්‍රතිලාභ ගැන ඉදිරිපත් කරන්න සිතුවිල්ලක් ආවා. සක්මන හරහා තමයි සතිමත් වීමට ඉතා පහසුවෙන් කිට්ටු වෙන්න පුළුවන් වුනේ. හුස්මත් එක්ක යාළු වුනේ සක්මන කෙළවරේ හිටන් ඉදදී අහවුණු හුස්ම රැල්ල හරහා. එදිනදා කටයුතු වලදී සතිමත් බවට මාරු වුනෙත් සක්මනේ වැඩි කාලයක් ගත කෙරලා ආපු විවේකයක් නිසා. ඒ නිසා සක්මන තමයි සතිමත් වෙන්න මුල් ගුරුවරයා වුනේ. පුංචි කාලේ ඉඳලාම මට තිබුණා ලොකු ගැටලුවක්, දෙයක් කරද්දී මට ඕන විදියට මං හිතන විදියටම වෙන්න ඕන කියලා. එහෙම නොවෙද්දී රණ්ඩු වෙච්ච වාර ගණන ගොඩක් වැඩි. ඒ වගේම ලොකු සීමා බෙදීම් තිබ්බා මේ මගේ ටික මේ අනිත් අයගේ කියලා. සති පුහුණුව නිසා දැන් එහෙම රණ්ඩු නෑ. මුලින්ම හිතේ පොරබදන සිතුවිලි තිබ්බා. නමුත් මෑත කාලෙක ඉඳලා හිතේ ලොකු පුරක් නෑ. එහෙම කියන්න හේතුව තමයි හිත ඇතුලේ කියවිලි නතර වෙලා චෝදනා යෝජනා නොවන තරමට විවේක වෙලා. ඒ සනීපය මීට කලින් කවදාවත් විඳලා තිබ්බේ නෑ. දැන් හිත ඉන්නේ මේ ශරීරයේ ඇසුරු කරගෙනමයි. සීලේ පැත්තෙන් ගත්තොත් ඉස්සර චාරිත්‍රයක් විදිහට තමයි සිල් වාක්‍ය කියෙව්වේ. දැන් එහෙම නෑ. විශේෂ සීලයක් සමාදන් නොවුනොත් පංචශීලයේ තුල තමයි ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේට වැඳලා සිල් ඉල්ලන් සමාදන් වෙනවා. ඉස්සර චාරිත්‍රයක් විදිහට කළ විදි අත්හැරිලා සිල් ඉල්ලගත්ත වෙලාවේ ඉඳන් එක දිගට රැකින ගතියක් තියෙනවා. සතිය හොඳට පෙන්නලා දෙනවා සිල් කැඩිච්ච තැන්. එතකොට එතනම ආයේ සමාදන් වෙනවා. හිතේ දැන් සැක අඩුයි. දන්නවා වරදක් වුණාද නැවුණාද කියලා. ඒක ලොකු සැපයක්. අනවශ්‍ය කය හැසිරවීම පවා ගොඩක් අඩුයි. වේලාවකට නැති තරම්. ඒ වෙලාවට හුස්ම හරි හිමීට වැටෙන්නේ. ඒ මට්ටමින් නැපෙන්න පුළුවන්. ඒකත් ලොකු සැපයක්. ජීවිතේ ප්‍රශ්න දිහා පෙනිච්ච විදිය වෙනස් වෙලා. ඉස්සර පොදි බැඳගෙන තිබිච්ච ටික ලෙහිලා සීසීකඩ ගිහින් වගේ. අසතිය තියෙන වෙලාවට ගොඩ බදාගන්න දඟලන ගතිය තියෙනවා. නමුත් වෙනස තමයි හරි ඉක්මනට සතිය පිහිටෙන ගතියක් තියෙනවා. එතකොට ඇතුලෙන් නලියන් එන ජවය බාල වෙලා අත්හැරිලා යනවා. ඒකත් ලොකු සැපයක්. කිසිම දෙයක් එකම විදියට තියෙන්නේ නැහැ කියලා හිතම දැන් පෙන්නලා දෙනවා. ඒකත් ලොකු සැපයක්. ඉස්සර බුදුන් වැඳලා බෝධීන් වහන්සේලා වැඳලා අප්‍රමාණ දේවල් ඉල්ලුවා පැතුවා. නමුත් දැන් වෙනස්. දැන් තුන් සරණයට වඳින්නේ හිතේ සැපේ විඳගන්න පාර පෙන්නපු නිසා. ඒක හිත ඇතුළෙන්ම නැගලා එන ගෞරවයක්. සතිය පුහුණුව කරන මේ කාලයේ තුල සෙනෙහසින් ජීවත් වුණ චරිත තුනක් මැරුණා. එක්කෙනෙක් අන්තිම හුස්ම ටිකත් එක්කම පොර බැදපු හැටි ළඟ ඉඳන් බලා හිටියා. ලොකු ස්වාමීන් වහන්ස, මට හුස්ම එක්ක යාළු වෙන්න කමටහන දුන්නේ ඇයි කියලා ඒ වෙලේ තේරුණා. අනිත් චරිතේ මිනිහගේ ඇතුලේ තියෙද්දීම කූඹි රෑනක් කන්න පටන් ගත්තා. පිරිස කීවේ එම්බා මේක හරි නෑ කියලා. ඒත් සතිමත් හිත ඒ බොරුවේ ඇත්තත් පෙන්නවා. ඒකත් ලොකු සැපයක්. ඉන්න අයත් එක්ක ලැබෙන දේවල් එක්ක ලැබෙන විදියට ජීවිතේ ගලන් යනවා. හිතේ විසිරෙන අවස්ථා තියෙනවා. නමුත් ලොකු හානියක් නෑ. සතිමත් පුහුණුව ජීවිතේම වෙච්ච බවක් දැනෙනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ වார்த்தාව අවසానයි. අවසරයි.
ඔව් හොඳයි. එතකොට දැන් ඒ ප්‍රකාශය වටිනවා. ඒක ඉතින් ඇත්තටම මේ මොකක්ද ඒකට කියන්නේ, මේ අපිට පුළුවන් මේ අද කතාවටත් ගොඩාක් දුරට සම්බන්ධ කරගන්න පුළුවන් අද දවසේ ධර්මදේශනාවටත්. ඉතින් ඒ විදිහේ ප්‍රකාශයක් කරන්න හිතුනේ එක හොඳයි. මොකද මෙතන ඉන්නවානේ ඕක නොදැකපු කට්ටිය, අලුතෙන්ම මේ වගේ වැඩකට බැස ගන්න බලාපොරොත්තු වෙන කට්ටිය, සමහර විට තාමත් බැස නොගත්ත කට්ටිය. ඉතින් ඒ ඔක්කොටම ඇහෙන්න තමුන්ගේ මේ අත්දැකීම, තමුන්ට ලැබිච්ච මේ වටිනාකම මතක් කරන එක වටිනවා. ඒක විශේෂයෙන් බාහිරයට ලොකු පණිවිඩයක්. ඒ පණිවිඩය ඉදිරිපත් කරන එක වටිනවා. දැන් කලින් නම් සීල් රැක්කා, කලින් නම් මේ විදියට නොයෙකුත් දේවල් ප්‍රාර්ථනා කරා, වන්දනා කරා. නමුත් දැන් ඉබේම සීල් රැකෙනවා. අලුතෙන් ගන්න දෙයක්, ඉල්ලලා සමාදන් වෙන දෙයක් නැහැ. අනිත් පැත්තෙන් අර විදියට ඉල්ලපු දේවලුත් ඒ විදියට ඉල්ලෙන්නේ නැහැ. දැන් තාමත් වඳිනවා, අර චාරිත්‍රයට වගේ වඳිනවා. වැන්දට මොකද, ආය යදින්න දෙයක් ඉතුරු වෙලා නැහැනේ. තව මොනවා යදින්නද? මෙහුට වැඩිය මොනවා තව ඉල්ලන්නද? ඔය ගස් වටේ කැරකිලා, ඔය බෝධි පූජා පවත්වමින් ඔය දේවල් ඉල්ලන්නේ. ඔය බෞද්ධයා වැඩි අඳුනගෙන නැහැ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. නැත්තම් ඔය ගහවට්ටේ කරකෙන්න යන්නේ නැහැ මොනවා හරි ඉල්ලගෙන. ඔය ඔතන්ට යන්නේ නැහැ මොනවා හරි ඉල්ලගෙන. මොකද බුදුරජාණන් වහන්සේ අඳුනගෙන නැහැ, හරි පණිවිඩය දන්නේ නැහැ. ඒකයි තියෙන අවුල. නමුත් එතන ඉන්නේ අපිත් සමහර විට පටන් ගත්තා වෙන්නේ. ඒ පටන් අරගෙන කොහොම කොහොම හරි ඕන දැන් තේරුම් අරන් තියෙනවා නිවැරදි ස්වභාවය. දැන් තේරුම් අරන් තියෙනවා නිවැරදි දහම මොකද්ද කියලා. මේක ලොකු වටිනාකමක්. තවත් ඉදිරියට තව තව ඔක හොඳට පැහැදිලි වෙයි, තව තව විස්තර සහිතව පෙනෙන්න ගනි. මේ භාවනාවත් දැන් කෙරෙන භාවනාවක් බවට ටිකෙන් ටික පරිවර්තනය වෙමින් තමයි එන්නේ. එන්නේ විදිහේ ශක්තියක් අපිට ටික ටික දියුණු කරගන්න පුළුවන්. අර කිව්වේ අර ඉස්සරනම් පොරයක් තියනවා කියලා. පොරයක් කිව්වත් එකයි, පොරක් කිව්වත් එකයි. ඔය දෙකම එක ස්වභාවය තමයි තියෙන්නේ. මේවා ඕනේ, මේවා එපා කියලා පොරයක් තියෙනවා. මේවා ඕනේ, මේවා එපා කියලා පොරක් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් අපි තුල තියුණා. මේ ස්වභාවේ ක්‍රමෙන් ඉලීලා යන්නේ කොහොමද, බොඳ වෙලා යන්නේ කොහොමද කියන එක දකින්න පුළුවන්. එක්තරා අවස්ථාවක නිකන් අර තමුන්ටම තමුන්ට hina වෙන්න පුළුවනි. බලන්නකෝ මේකෙත් හැටි. බලන්නකෝ මේ කරන බොරුව. දැනගෙන දන්න හොඳටම මේ අන්න කාට හරි දෝෂේ පවරනවා. එම්බාම් මේක කරපු මල්ශාලාවේ උන් ටික අල්ලගන්න පුළුවන් මේ යථාර්ථය සංගවන්. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තමුන් තුලින්ම දකින්නකොට, මේ විදිහට හොඳට ඇස් අරගෙන ඉන්නකොට හොඳට නිකන් මේ අමුතු හිනාවක් තමයි යන්නේ. අර නිකන් අපි අපිටම හිනා වෙනවා වගේ, මට මමම හිනා වෙනවා වගේ මේ තියෙන මායාකාරී ස්වභාවේ, මේ තියෙන වංචනික ස්වභාවේ. කලින් ඒක බොහොම තාත්තිකව තමයි රඟපෑවේ. තාත්තිකව රඟපෑවා කියන්නේ බොහොම භයානකයි. එතකොට අර පරතරේ දිරවන්න බෑ. ඒ කවුරු හරි ඒකට අභියෝග කරොත් දිරවන්න බෑ. ඊට පස්සේ එනවා ආයුධ අරගෙන එන්නේ. ඊට පස්සේ කොහොමද එහෙම වෙන්නේ, එම්බාම් එක තමයි අවුල් වෙලා තියෙන්නේ කියලා ආයුධ අරන් එන්නේ. ඉතින් අන්න ඒ වගේනේ අපි ඉන්දියේ, ඒ වගේ අපි ඉන්දියේ. නමුත් දැන් පොඩ්ඩක් නිකන් මේ hina වෙලා ඉන්න පුළුවන්, තමුන්ටම hina යනවා. මේ බලන්නකෝ මං මගේ හිතේ ස්වභාවය, මේ බලන්නකෝ වටපිටේ කට්ටියගේ චර්යාව කියලා. ඒක දකින්, ඒක දකින්, ඒක දකින් එක වටිනවා. ඒගොල්ලෝ හිතන්නේ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අපි මේ ලනුව කෑවා. ඒගොල්ලෝ හිතන්නේ මේ මේ මගේ මේ රංගණයට අහු වුණා කියලා. නමුත් තමුන් තමුන් අඳ ගන්න හැටි, තමුන් වටපිටාව අඳවන්න යන හැටි තේරෙනවා. වගේම අන එහා පහ වටපිටාවේ ඉන්න කට්ටිය, ඒගොල්ලෝ අපි වන්දනන්නේ නැහැටි, ඒගොල්ලෝ තව තව කට්ටිය වන්දන හැටි හොඳට දැක හඳුනා ගන්න පුළුවන්. වැඩිය මුකුත් මේ ඥානෙකින් නෙමෙයි, ඔන්න ඔය අවදි සිතෙන් තමයි ඔය ටික අහුවෙන්නේ. ඔන්න බලන්න මගේ ස්වභාවේ, මගේ වංචනික ස්වභාවය. මෙන්න බලන්න වටපිට කට්ටියගේ ස්වභාවේ, ඒගොල්ලන්ගේ වංචනික ස්වභාවය කියන එක අන්න නැවත නැවත හොඳ හොඳට පෙනෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට තමුන්ටම hina වෙලා, අර නිකන් hina වෙලා ඉන්න පුළුවනි. අර රංගනේ, අර පරණ පුරුදු රංගනේ, ඒ තාත්තික රංගනේ අරගත්තා නම් ඉනාවෙලා ඉන්න බෑ කොහොමවත්. දැන් ඔය කියන විදිහට අන්න බලාපොරොත්තු සහ ලැබෙන දේවල් අතර පරතරයක් තියෙනවානේ. ඔය කියන්නේ expectation versus reality. ඔය දෙක අතර පරතරයක් තියෙනවා. සාමාන්‍ය අපි විවිධ දේවල් බලාපොරොත්තු වෙන, අපේක්ෂා කරනවා. හැබැයි ලැබෙන්නේ ඒවම නෙමෙයි. ලැබෙන ඒවා අතර පරතරයක් තියෙන හැම වෙලෙම. එතකොට මේ විදිහ ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට පුළුවනි මෙන්න මේ gap එක, expectation සහ reality අතර තියෙන gap එක අන්න හියුමර් වලින් පුරවන්න. තමුන් තමුන්ට මීනා වෙලා, අයියෝ බලන්නකෝ උඹට වෙච්ච දෙයක්, බලපංකෝ උඹේම මෝඩකම කියලා අන්න තමුන් තමුන්ටම hina වෙලා යැපෙන්න පුළුවන්. අරක බොහොම දැඩි ලෙස අරගත්තද එහෙම hinaවක් ගන්න බෑනේ අපිට. අපි කියනවා එහෙම වෙන්නේ කොහොමද, මම මෙච්චර බලාපොරොත්තු වුණා, මට ලැබිච්ච දේ බලන්න, මේක හරිම අසාධාරණ ලෝකයක්, මුංගෙන් මම ඉතුරු ටිකක් අරගන්න ඕනි කියන ඔය පොරය තියුණා, පොරක් ඉඳියා. නමුත් දැන් තේරෙනවා මේ එක්ස්පෙක්ටේෂන් සහ රියැලිටි අතර වෙනස, ඒ ගැප් එක, ඒ ගැප් එක පුරවන්න පුළුවනි අන්න අර විදිහේ හියුමර් වලින්. ඒ කියන්නේ හියුමර් කියන්නේ ගොඩක් වටින ක්වොලිටියක් ජීවිතයකට. හැබැයි ඉතින් ඒක දැඩි ලෙස ගත්තොත් නම් ලං කරගන්න පුළුවන් ක්වොලිටියක් නෙමෙයි. දැඩි ග්‍රහණයක් අරගත්තොත් නම් hina වෙන්න බෑනේ. අපි අපිට hina වෙන්නේ කොහමද, මේ එන හිදිවීම් වලට hina වෙන්නේ කොහමද, මේ මුකුත් නැති ජීවිතේ hina කාලේ ඉන්න පුළුවන් කියලා කියන්නේ. hina කාලේ ඉන්න පුළුවන්. අනේ මටත් හරියට පෙට්‍රල් වගේ තියෙන්නේ ඕක තමයි. මොනවා වුණත් අනේ හරි සෝක් මේ hina කාලේ ඉන්න පුළුවන්. රෑට කන්න ඕනේ නැහැ, hina කාලේ ඉඳිය හැකි. මොකද හැම වෙලේම මොනවා හරි තියෙනවා, ඔය වගේ ජංජාලයක්, ඔය වගේ නර්තනයක් තියෙනවා. ඉන්න ඕනේ, ඒක තියෙන්න ඕනේ, වටපිටාවේ ඒ ටික තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හරි කම්මැලිනේ අප මේ ජීවිතේ. ඔය වගේ පිස්සෝ පියාට ටිකක් ඉන්න ඕනේ, රිලව් ටිකක් ඉන්න ඕනේ. උන් රටපටවල හරියන්නේ නැහැ. දැන් මේ නිස්සාරණ කැලේ ආයි රිලව් ටික නැති වුණ දවසට හරි කම්මැලි. උන් තමයි ඉන්නේ පොඩ්ඩක් ඇවිල්ලා මොකක් හරි සෙල්ලමක් දාලා යන්න. අර hina කාලේ ඉන්න පුළුවන් මොකක් හරි වැඩක් කරන්න උන් තමයි ඉන්නේ. උන් තමයි ඉන්නේ. රිලවා කියන සතා අනේ අඳ අමුතුම සතෙක්කු. ඒ වගේ රිලව් ටිකක් ඉන්න ඕනේ වටපිටාවේ. එහෙම නැතුව බෑනේ. එහෙම නැතුව බෑ. ඒවුන් අයින් කළා බෑ. රිලව් අයින් කළා හරියන්නේ නැහැ. ආදායමන්න ලැබෙනවා ඉන්න පුළුවන්. මොනවා හරි කමන්නෑ කරලා දැන් ඉතින් ජීවත් වෙන අදහස ඉන්නේ තියෙන්නේ. නමුත් අන රිලවෙක් දෙන්නෙකුත් ඉන්න ඕනේ. එතකොට තේරෙනවා මේ අනේ hina වෙලා ඉන්න පුළුවන්, hina කාලා ඉන්න පුළුවන් මේ වෙන දේවල් වලට. මොකද හැම වෙලෙම බලාපොරොත්තු වූ විදිහට නෙමෙයි ඔබ වෙන්නේ. ඒ වෙනුවට මොකද්දෝ හැම වෙලෙම පරතරයක් තියෙනවා. ඒ පරතරය දැඩි ලෙස ගත්තොත් එක්ක තමුන්ට දිවිනහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන එකෙක්ව මරන්න පුළුවන්. ඒ පමණකට දැඩි වෙහෙසක් පීඩාවක් ගන්න පුළුවන් පරතරයක්. නමුත් මේක දැඩි ලෙස ගන්නේ නැත්නම්, මේක එච්චර පර්සනලි ගන්නේ නැත්නම් අන මම මටම hina වෙලා බලපං උඹේ ගොංකම කියලා අන්න පොඩ්ඩක් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. වටපිටාවේ කට්ටියගේ වැඩ කටයුතුත් පේනවා. අනේ ඉතින් නිහඬව hina වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඔන්න විදිහේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ විදිහට දැඩි ලෙස නොගැනීමක්, ඒ වගේ දැඩි බවක් නැති කෙනෙක්ට දැඩි ලෙස අරගත්තනේ. ඔය කෙරුණු කියන කෙරුවාව කරන්න බෑ. ඔය කියනවා වගේ මේ ගැප් එක, මේ නොලැබීම, මෙන්න මේ පරතරේ එරෙහිව කොච්චරනම් සටන් කළ තියෙනවද අපි ජීවිතේ පුරාවට? කොච්චරනම් ඒකට එරෙහිව අරගල කළ තියෙනවද? මිනිස්සු එක්ක කොච්චරනම් ආරවුල වලට පැටලලා තියෙනවද? එහෙම බෑ. මට ඕනේ බලාපොරොත්තු වෙච්ච විදිහටම ඕනේ. එහෙම ලැබෙන්නේ නැහැ ජීවිතේ, කොහෙද ලැබෙන්නේ? ඒක නිසා අර කවුදෝ දාර්ශනිකයෙක් කියනවා, මොකද්ද want සහ need අතර වෙනස තමයි පෙන්වන්නේ. ඔබ මේ විදිහට බලාපොරොත්තු want කියලා want need කියන අතර යම්කිසි සියුම් වෙනසක් තියෙනවානේ. සියුම් වෙනසක් තියෙනවා. එතකොට අපි මේ දේවල් මේ විදිහට expectations බලාපොරොත්තු තියෙනවා. මේ මෙහෙම ලැබෙයි, මේ මේ විදිහට හම්බු වෙයි, මේ මේවා මට ඕනේ කියලා ওই විදිහේ බලාපොරොත්තු තියෙනවා. හැබැයි ඒ විදිහට ලැබෙන්නේ නැහැ. ඒ විදිහට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න යම් කිසි විදියක පාරතරයක් සහිතව තමයි ලැබෙන්නේ. ඉතින් අපි හිතුවොත් අරකම ඕනේ අපිට, අර ප්‍රමාණයම ලැබෙන්න ඕනේ, ඒ විදිහටම තියෙන්න ඕනේ කියලා, අන්න මොකද වෙන්නේ? එතකොට ලොකු වෙහෙසක්. අන්න ඒ ගැප් එක, ඒ පරතරේ කොහොමද අපි පියෝගන්නේ? අන්න අර හිනා වෙලා, මටම හිනා වෙලා ওই විදියට පියෝගන්න පුළුවන්. ඒ විදියට ගෙවා ගන්න පුළුවන්. එනේ විදිය ස්වභාවයක් තමයි මේ ජීවිතේ තියෙන්නේ. ඒ විදිහේ යථාර්ථයක් තමයි මේ ජීවිතේ තියෙන්නේ. නැත්තම් අපි හිතනවා මේ විදියටම ඕනේ, මුළු ඔක්කොම ටික ඕනේ කියලා. එහෙම හිතුවට එහෙම ලබන්න බෑ. එතන අර තැනත් කියනවා you can't always get what you want but if you try sometime you might find that you get what you need. ඔබට හැම වෙලේම මේ විදියට බලාපොරොත්තු වෙන දේවල්ම ලැබෙන්නේ නැහැ. ඒ විදිහේ බලාපොරොත්තුවක් අත්හැරලා පොඩ්ඩක් වටපිට බැලුවොත් ඔබ දැකගනී ඔබට අවශ්‍ය දේවල්, need කියන්නේ නිකන් පැවැත්ම සඳහා අවශ්‍ය දේවල් ටික දැනටම ලැබිලා තියෙනවා. දැනටම ලැබිලා තියෙන අන්නේ අගේ කිරීම තමයි අපිට ලං කරගන්න අමාරු. පොඩ්ඩක් නැවතිලා බැලුවොත් පොඩ්ඩක් අර මොනවා හරි ළඟා කරගන්නවා කියන එක නවත්තලා බැලුවොත් අන තේරෙනවා දැනටම අවශ්‍ය ටික ලැබිලා තියෙනවා. ඒකනේ ඔය සතිමත් මොහොතක් මොහොතක් කියන්නේ අඩුම ගානේ මේ වැටෙන හුස්මක් ගන්නකෝ. ඔය හුස්ම ඔය විදිහට වැටෙන්නේ නැති කොච්චරනම් මේ ලෝකේ මිනිස්සු ඉන්නවද? ඒක තේරෙනවද? මේ හුස්මක් මේ විදියට විවේකයෙන් වැටෙන්නේ නැහැ. හුස්ම ගන්නවා කියන එක කොච්චර අමාරුද කී දෙනෙක්ට? ඔය සාමාන්‍ය ඔය අපි කියන්නේ ඔය ඇදුම රෝගියෙක් වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා බලන්න. එයාට හුස්ම කියන එක කොච්චර අමාරු අපහසු දෙයක්ද කියලා. ඒතර මේ ඉබේ වැටෙන, නිකන් වැටෙන, කිසිම අමාරුවක් වැටෙන්නේ නැති, නැතුව වැටෙන හුස්මක් තියෙනවා. ඊට ඇයි තබන තබන පියවරක් කියන්නේ? ඔය පියවරේ ඔහොම තබා ගන්න බැරි කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. අනේ කකුල් දෙක ඔහොම වැඩ කරන්නේ නැති, කකුලේ අමාරුවක් තියෙන කකුලකට රිදෙන, වේදනාව දෙන, නැත්නම් ක්ලචස් වලින් යන කී දෙනෙක් ඉන්නවද? අන්න අර අපි ඒ ලැබිච්ච දෙයගේ නොකර අන දේවල් හොයාගෙන යනවා. වොන්ට්ස් තියනවා, මේ මේවා ඕනේ, මේවා ලං කරගන්න ඕනේ, මෙහෙම ඕනේ කියලා යනවා. නමුත් දැනටම බැලුවොත්, පොඩ්ඩක් නැවතිලා බැලුවොත් අවශ්‍ය දේ දැනටම ලැබිලා, ඒ විදිහේ විවේකයක්, සැනසීමක් දැනටම ලැබිලා, එන්නේ විදිහේ යථාර්ථයක්, එන්නේ විදිහේ හඳුනා ගැනීමක් තමයි ඔය ටික ටික වෙන්නේ. අන තේරෙනවා කලින් ස්වභාවයයි දැන් ස්වභාවයයි සාපේක්ෂව තමයි ඒක දැනෙන්නේ. දැන් අර කලින් බුදුරජාණන් වහන්සේත් සාපේක්ෂවනේ අපිට මේක කියලා දෙන්න උත්සාහ කරන්නේ. මෙයාගේ ස්වභාවයකට සාපේක්ෂව මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මේ ප්‍රතිපදාවත් අන සාපේක්ෂව තමයි දැනෙන්නේ. කලින් කොහොමද මගේ ස්වභාවය, දැන් කොහොමද මගේ ස්වභාවය? කලින් වෙච්ච දේවල් කොච්චරනම් ඝර්ෂණයක්, වෙහෙසක්, පීඩාවක් ඇති කරාද, දැන් වෙන දේවල් ඔක්කොම නිකන් පර්ෆෙක්ට්ලි වෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව, කිසිම පරතරයක් නැතුව විය යුතු ආකාරයෙන්ම වෙනවා. කවදාවත් දෙයක් නොවිය යුතු ආකාරයකින් වෙලා නැහැනේ. ආවම කවදාවත් මේ ලෝකේ දෙයක් නොවිය යුතු ආකාරයකින් වෙලා නැහැ. සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ විය යුතු ආකාරයෙන්මයි. සියල්ල සිද්ධවන්නේ යහපතම පිණිස තමයි. අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ ස්වභාව ධර්මයේ තුල තියෙනවා. මේක අපිට අඳුනගන්න බැරි අර කී වගේ පොරක් පොරයක්. ඔය වචන දෙකම වැලි ඉදොතෙන්ට පොරක් පොරයක් ඉදිරිපත් වෙලා එනවා. නැවත නැවත ඒ පොර ඒ පොරය දඟලනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් මේ විදිහ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට ටික ටික තමුන්ගේ ජීවිතේ පරිවර්තනය වෙන්නේ කොහොමද කියන එක දැන හඳුන ගන්න පුළුවන්. ඉතින් ඕවා කෙලින්ම උදාන වාක්‍ය ගණයට තමයි යන්නේ. උදාන වාක්‍ය කියලා ඔය පොතේ තියෙනෙත් ඒවා තමයි. ඉතින් ඕවා ලියලා තියාගන්න වටිනවා. මේ විදිහට ප්‍රකාශ කරලා තියන්න වටිනවා. මේ විදිහට කට්ටියට ඇහෙන්න කියන්න වටිනවා. ඉතින් අපි ඒක ගැන සාදු සාදු කියලා අනුමෝදන් වෙමුනේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, ඒ වාර්තාව කියවද්දි මට සතුටක් ඇති වුණා. මේ ඒ පුද්ගලයා ඒක ගුණ කරලා තියෙන විදිහත් හරි පිළිවෙලට තිබුණා. ඔබ වහන්සේගේ ඒ උපදේශ නමස්කාර පූර්වකව පිළිගන්නවා. බොහොම පින් ස්වාමීන් වහන්ස. ඊළඟට දැන් අදට ලැබී තිබෙන ලිඛිත වාර්තා එපමණයි. මේක මේ ආධුනික පිරිසට අපි සකස් කරලා තියෙන වැඩසටහනක් නිසනවනේ ඔසේ. ඒ නිසා මෙතනදී වාචිකවත් ප්‍රශ්න ඉදිරිපත් කරලා ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න දැන් අවස්ථාව තියෙනවා. ඒක තමන්ට යම් හෝ සැකයක් තියෙනවා නම් හෝ යම් කිසි විමර්ශනයක් කරන්න පුළුවන් නම් තමන්ගේ සතිමත් වීමේ පිළිවෙල ප්‍රතිපදාව ගැන හෝ පහුගිය සති කීපය තුළ අත්දැකපු අත්දැකීමකදී තමන් තුළ සතිය තියෙන බව ප්‍රත්‍යක්ෂ වුණු ස්වභාවය පිළිබඳ හෝ කිසියම් ප්‍රකාශයක් කරන්න සතුරු කෙනෙක් ඉන්නවා නම් ස්තුමතෝසවා ඉදිරිපත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එය තමන්ටත් ඒ වගේම වැඩසටහනේ සියලු දෙනාටත් යහපත පිණිස හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකට ආරාධනා කර සිටිනවා. දැනට කවුරුවත් ඉදිරිපත් වන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම අද නදී ඔබේ අවස්ථාව ඉදිරිපත් වන්න.
තමන්නේ නමන්ත වාක්‍ය කියලා ඉන්නේ නමන්ත.
නෑ කවන්නේ ඔය ඉදිරිපත් වෙන.
බොහොමත්ම පින් අවසරයි ස්වාමීන් වහන්ස. මේක අපි අර ඊයේ ඉංග්‍රීසි වැඩසටහනටත් පොඩ්ඩක් සම්බන්ධයි, පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම සම්බන්ධයි. අදත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවටත් සම්බන්ධයි. සාපේක්ෂ වශයෙන් දැන ගැනීම කියන එක. ඊයේ ස්වාමීන් වහන්සේ අපිට ඒ ප්‍රැක්ටිස් එක පටන් ගන්නකොටම කිව්වා මේ සද්දේට හිත යොමන්න කියලා. ඉතින් මම උත්සාහ කරේ ඇත්තටම සද්දේකට හිත යොමන්න. නමුත් ස්වාමීන් අවට සද්ද, යංගල ශාරීරියේ දෙන සද්ද. නමුත් ස්වභාවිකවම ඒක ගියේ ස්වාමීන් වහන්සේ ආනාපානයට. මම මේ අත්දැකීම ඉදිරිපත් කරන්න ඕනයි කියලා හිතුව ස්වාමීන් වහන්සේ ආනාපානයට ගියේ. ඒ ආනාපානය තුලින්ම ශරීරය තැන්පත් වීමක් වුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඔය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියන එක අත්දකිනවා. ඒ අත්දැකලා ඒකට සාපේක්ෂව තමයි ස්වාමීන් වහන්සේ මට ඔය අනිත් සද්ද ඇහෙන්නේ. දැන් ඒක දොරක් වහනවා, ඒ නිකන් ඇහෙන්නේ අර බෝම්බයක් ගහනවා වගේ තමයි. හරි කුඩා සද්ද. ඊළඟට ඔය රැහැයි කුඩා සත්තුන්ගේ සද්ද. ඊළඟට ඔය එකම සද්දයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, ඒක නිකන් වෙනස් වෙන්නේ නැහැ වගේ, එකම ෆ්‍රීකවන්සි එකකින් යනවා, හරි තීව්‍ර විදිහට වගේ. ඊට පස්සේ ඒක තමයි නොවෙනස් වෙන විදිහට වගේ තියෙන්නේ. ඒකට සාපේක්ෂව අනිත් එක දකිනවා. ඊළඟ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මං බැලුවා, දැන් ස්වාමීන් වහන්සේ වැඩසටහන අවසා කියලා අපිට දැන් අනිත් ඩිස්කෂන් එකට යන්න හදනකොට මට හිතුණා කමන්නේ ස්වාමීන් කියන දේ අහගෙනම ඉන්නවා කියලා. ඉවරලා පොඩ්ඩක් පොඩි ආසාවකුත් තිබුණා අතනදී, දැන් මේ පොඩ්ඩක් සනීපයකුත් දැනෙනවා ඔහොම ඉන්නවයි කියලා. ස්වාමීන් වහන්සේ දැන් කියන දේ ඇහෙනවා. නමුත් අර දැන් සවුන් නිහඬ බවට අවධානය යොමු කරාට එතනදත් දැන් අර නිදාගන්න යනවද කියන ඊට පස්සේ මේ ප්‍රශ්නේ මම ඇතුලෙන් අහනවා. දැන් මේ නිදාගෙන නැහැ. එතකොට බලනවා නිදි නැහැ නේද කියලා. දැන් දන්නවා ඒක කොහොමද දැන් මම ප්‍රත්‍යක්ෂ කරගන්න හදන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කියන දේ මට ඇහිලා නේ තියෙන්නේ මේ වෙනකම්. නමුත් ඇහුණාට ස්වාමීන් වහන්සේ මම කිසිම දෙයක් අවසානයේ ස්වාමීන් වහන්සේ ඩිස්කස් දේශනාව අවසන් කරනකොට මම බැලුවා ස්වාමීන් වහන්සේ කියපු දේවල් මට මතකද කියලා. මුකුත් මතක නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට නමුත් අර කියන ඇහෙනවා, නමුත් අරගෙන නැහැ ඇතුළට මොනවාක්වත්. ඔන්න උතරදී ස්වාමීන් වහන්සේ මට අර පොඩි ගැටලුවක් ආවා. දැන් කවුරු හරි දැන් මේ ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අර සාපේක්ෂව දැකීම සහ කවුරු කායක හරි කතා කරනකොට අපි ඇත්තටම සතිමත් වෙනවා. සමහර ලාට කියන දේ අපිට ඇතුළට ගන්න, සමහර ලාට සතිමත් වෙනවා කියන දේ අර්ථය. ඒක වැඩක් නැත්නම් ටක් 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 ගාලා මම මේ ස්වාමීන් වහන්සේ කියපු දේ වැඩක් නැහැ කියනෝ නෙවෙයි. මට එතනදී අර තිබිච්ච සමාධියට පොඩ්ඩක් ගිහිල්ලා ඒක ඇතුළේ හිටියයි කියන එකයි මට තේරෙන්නේ. මට ඔන්න ඔය අවස්ථා දෙක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික පැත්තෙන් ටිකක් පැහැදිලි කර දුන්නත් හොඳයි ස්වාමීන් වහන්ස. බොහොමත්ම පිං.
ඔව්, ඇත්තටම ඔතන අර අපේ අවධානය සාමාන්‍යයෙන් ගන්නේ දැන් අපි කියමු නිහඬ බව, නිහඬ නැත්නම් සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියන ෆැබ්‍රික් එකේ තමයි ඔය සද්ද ඔක්කොම ඇඳෙන්නේ, ඔය සද්ද ඔක්කොම මතුවෙන්නේ. නමුත් කවදාවත් අපි ඒ අවධානය අතෙන්ට යන්නේ නැහැනේ, අතෙන්ට යන්නේ නැහැ. ෆැබ්‍රික් එකට අවධානය දෙන්න බෑ අපිට. ඒ වෙනුවට හැම වෙලේම අර ඇති වෙන සද්ද තමයි අපි අවධානය ගන්න. ඒක කරෙන එකක්. දැන් ඔක හුස්මේදී දකින්න පුළුවන්. හුස්ම අතර දෙක හිස්තැන මතුවලා එනකොටම මොකද වෙන්නේ? හිත වෙන එකකට පයින්නවා. පයින්නවා. එයා ඒ එතන රඳන්නේ නැහැ. ඒක නිකන් අර පොළා පයින්න ස්වභාවයක් වගේ හිතේ තියෙනවා. ඒකේ රඳන්නේ නැහැ. වෙන තැනකට පයින්නවා. සමහර විට හුස්ම දෙක අතරේ හිතවිල්ලකට පයින්නවා. හුස්ම දෙක අතරේ සද්දයකට පයින්නවා. මොකද අර හිස්තැන දරන්නේ නැහැ. හිස්තැන රඳන්න බෑ. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. එතකොට the sound of silence අහන්න ගියාට හරි අමාරුයි. ලුක් එකක්ුන් එන සමහර වෙලාවට. හුස්ම දෙක අතර පරතරේ බලන්න ගියාට හරි අමාරුයි. විකාර වෙලා යනවා. එතකොට සාමාන්‍ය අපි ඕක නිකන් කතා බහින් කියනවා මේ බලන්න මේ සයිලන්ස් කියන ෆැබ්‍රික් එක මත තමයි මේ සද්ද ඔක්කොම ඇහෙන්නේ. මේ හුස්ම අතර පරතරේ කියන ස්වභාවය මත තමයි ඔය හුස්ම ඇඳෙන්නේ කියලා කිව්වට මොකද? ඒක සාමාන්‍ය අපේ හිත රඳන්න දෙයක් නෙමෙයි. ඒකට එකෙන් ඒක ග්‍රහණය වෙන දෙයක් නෙමෙයි. එකෙන් පොළාපයින්නවා. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. නමුත් අපි ඇයි මෙහෙම කතා කරන්නේ? දැන් පහුගිය දවසක පහළ පිරිසකටත් මම කිව්වේ දැන් මේ විදියට මේ නිහඬ බව කියන එකේ තමයි මේ සද්ද ඇඳෙන්නේ. මේ හුස්ම අතර තියෙන පරතරය කියන එක මත තමයි මේ හුස්ම ඇති වෙන්නේ. ඒක ගැන කිව්වට මොකද? දැන් මේ පට්ටිය ඕක ගිහිල්ලා බලන්න උත්සාහ කරයි. දැන් මම නියඬ ආවා අහනවා කියලා උත්සාහ කරනවා. අර විදිහට යම් කිසි විදියක හුස්ම අතර පරතේ දකින්නවා කියලා උත්සාහ කරනවා. උත්සාහ කරා නම් මොකද? විකාර වෙලා යනවා. ඉතින් අපිට දල වශයෙන් ආ මේම තමයි මේ කියන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්. නමුත් ක්‍රමානුකූලව තමයි ඔන්නය දිහාවට අපේ අවධානය යන්නේ. ඒක ඉබේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් හරහා තමයි මාරුවේ. ඔය කියන නිහඬ බව, ඔය කියන හුස්ම අතර තියෙන පරතරය අර අජාත භූත අකත අසංකත ස්වභාවයට ගොඩාක් ළඟයි. එතකොට ඒ ස්වභාවයේ අපේ හිත බාරගන්න සූදානම් නැහැ නේ. ඒ ස්වභාවයේ ප්‍රතිපදාවක් තුලින් තමයි අපේ හිත බාරගන්න සූදානම් වෙන්නේ. ඒකින්ද අස්තීත්වයට සාපේක්ෂ තමයි නිරීක්ෂණය කරන්න ඕනේ. ඇති හුස්ම දැනගන්න. ඇති සද්ද දැනගන්න. ඒ අරමුණ තියෙනවා. නාස්තික දිහාවට යන්නේ ප්‍රතිපදාවේ වර්ධනයත් එක්ක. ප්‍රතිපදාවේ වර්ධනයත් එක්ක. ඒතර තේරෙනවා අන සද්ද ඇති සද්ද දැනගෙන කටයුතු කරන දැනන්තා නොදැනීම නිහඬ බවට යනවා. සමහර උන්ට ඒක නිකන් අර මහා නිකන් ඝණ්ඨාරයක් ඔළුව ඇතුලේ වදිනවා වගේ සද්දයක් ඇහෙනවා. තව සමහර උන්ට සම්පූර්ණ නිහඬ බව පිළිබඳ අදහසක් එනවා. ඒ වගේම හුස්මෙන් හුස්ම ඇති බවට තමයි මුලින් සිහිය පිහිටවන්නේ. නමුත් හුස්ම නැති බවට සිහියක් බවට මේක වර්ධනය වෙනවා. කෙනෙක් කියන හුස්ම දෙක අතර පරතරය ටික ටික වර්ධනය වෙනවා. ඇතුළේන හුස්ම තියෙනවා, පිටවෙන හුස්ම තියෙනවා, මේ දෙක අතර පරතරයක් තියෙනවා. පරතරය ලොකු වුණා, හුස්ම පොඩි වුණා. අන්තිමට පරතරය විතරක් ඉතුරු වුණා, හුස්ම නැති වෙලා ගියා කියලා කියනවා. ඒ කියන්නේ කොහොමද? හුස්ම ඇති බව තමයි ඉස්සෙල්ලා දැනගන්න ඕනි. ඇති බව තුලින් නැති බව දැනගන්න පුළුවන්. අස්තීත්වය තමයි ඉස්සෙල්ලා දැනගන්න ඕනි. නාස්තීත්වය, නාස්තික ස්වභාවය ගන්න ටිකෙන් ටික ඒ ක්‍රියාවලිය හරහා තමයි අපිට මෝදුවෙන්නේ. හුස්ම ඇති බව දැනගෙන නැති බවකට ඒක පරිවර්තනය වෙනවා. සද්ද ඇති බව දැනගෙන සද්ද නැති බවකට ඒක පරිවර්තනය වෙනවා. අන්න ওই විදිහට තමයි ওই ප්‍රතිපදාව මෝරන්නේ. එහෙම නැතුව කෙලින්ම කෙනෙක්ට ගුවොත් අන්න එහෙනම් මේ බලන්න නිහඬ බව බලන්න මේ විදිහට හුස්ම අතර පරතරය බලන්න කිව්වොත් ඒක නිකන් අර ප්‍රකාශයක් විදිහට නිකන් හොඳයි. නමුත් ප්‍රතිපදාවෙන් එහෙම බැස ගන්න බෑ. විකාර වෙලා යනවා. ඒ වෙනමකුත් වෙන්නේ නැහැ. විකාර වෙලා යනවා. ඉතින් ඒක නිසා යම් කිසි විදිහක ක්‍රමානුකූලව ඉස්සෙල්ලා හුස්ම තියෙන බව දැනගන්නකෝ. ඉස්සෙල්ලා පියවර තියෙන බව දැනගන්නකෝ. ඉස්සෙල්ලා සද්ද තියෙන බව දැනගන්නකෝ. ඒක වැඩි වැඩියෙන් හිතේ පවත්න්නකෝ. පවත්ගෙන පවත්ගෙන යනකොට තේරෙනවා ඉබේම ඔන්න හුස්ම ඇති බව හරහා හුස්ම නැති බවට සද්ද ඇති බව හරහා නිහඬ බවට, පියවර ඇති බව හරහා පියවර නැති බවට අපේ හිත ක්‍රමානුකූලව ගමන් කරනවා. ඉතින් ඒක තම තමුන්ට ඕන තරම් ප්‍රතිපදාව තුළින් අත්දැක ගන්න පුළුවන්. කොහොමද මේ හුස්ම අතර තියෙන පරතරය අවධානයට ටික ටික එන්නේ, මේ නිහඬ බව අවධානයට එන්නේ කියලා දැක දැනගන්න පුළුවනි. අනිත් පැත්තෙන් ඔය දෙවනි කොටස විදියට ඉදිරිපත් කරපු අදහස ඇතරම මේ ප්‍රතිපදාවේ යම් කිසි විදියක මේරීමක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මුල් දවස්වල ගොඩාක් බණ ඇහුවා, ගොඩාක් මතකෙට ගියා. අර කලින් කෙනා කිව්වේ බුදුන් වඳිනවා, ගාථා කියනවා කියලා ඔහොම කිව්වේ. ඒ එහෙම තමයි පටන් ගන්න. එහෙම පටන් ගත්තට මොකද අන ටිකෙන් ටික ටිකෙන් ටික පැයක් වාඩි වෙලා ඉන්දියා බණකුත් අහගෙන ඉන්දියා. නමුත් එහෙම මතකෙට දෙයක් ගියේ නැහැ. ඒක මහ විපතක් විදියට කෙනෙක් දකින්නේ. නමුත් ඒ බණෙන් වෙන්න ඕනේ වැඩේ වෙලා ඉවරයිනේ. ආයි තවදුරටත් අන මතකෙට ග්‍රහණයට ගන්න දෙයක් නැහැ. අපි හිතමු එක කාරණාවක් මේ සමහර වෙලාවට ඔළුවට යනවා. එක කාරණාවක් ඔළුවට යනවා. ඒ අවශ්‍ය දේ අරගන්න පුළුවන්. එන්න එහෙම දෙයක් තමයි, එන්න එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට ඔය බණේ ඇහිලා නැහැ කියලා කියන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් හිලා කියලා කියන්නත් පුළුවන්. ඔය දෙකම වැලීඩ්. මොකද අන්න අපි හිතනවා මේ මතකේ තමයි උත්කෘෂ්ඨ කියලා. මේ සිතුවිලි තමයි උත්කෘෂ්ඨ කියලා නෑ. එතනින් එහා ඊට වැඩි ගැඹුරක් තියෙනවා. එතකොට ඔන්න බණක් අහගෙන ඉන්න හොඳ අවධානෙන්. හැබැයි අන්න කිසිම දෙයක් හොළුවට යන්නේ නෑ. ඇහුව බව විශ්වාසයි, ඉන්දිය බව විශ්වාසයි. ඉතින් ඔන්න ඔය විදිහේ පරිවර්තනයක් වෙනවා මේ ප්‍රතිපදාවේ. බුදුන් ඉස්සර වැන්දා ගොඩක්, ගාථා කිව්වා. දැන් ගාථා කියවෙන්නේත් නෑ. බුදුනුත් නිකන් අත් දෙක තියා අල්ලගෙන ඉන්නවා, නිකන් වඳින්න ඉස්සරහට වෙලා මුකුත්ම නෑ. මෙන්න මේ විදිහේ දෙයක් ප්‍රතිපදාවේ විනාශයක් විදිහට කෙනෙක්ට පේන්නේ නෑ. ඕක තමයි ක්‍රමවේදී. ඕක තමයි අර අර අන්ධ සද්ධාාවක් කොහොමද ටික ටික අර ප්‍රඥාව නැත්තම් නොසෙල්ලෙන සද්ධාාවක් බවට පත් වෙන්නේ කියන පරිවර්තනය තමයි. ඒ විදිහේ පරිවර්තනය වෙනකොට තේරෙනවා අර මූලික තියුණ නිකන් අර චර්යා මොකද්ද චාරිත ධර්ම ටික නැතිලා ගියා. හැබැයි චාරිත ධර්ම නැති වුණාට මොකද අන්න ට්‍රැක් එකෙන් පිට පැනලා නැහැ. දැන් අර හොඳ ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද දැන් ඔය සාමාන්‍යයෙන් මේ භික්ෂුන් වහන්සේලාට පණවනවනේ පොය කරන්න කියලා කතාවක්, සති දෙකකට තරයක්. එතකොට පුර පොයටයි අමාවකටයි පොය කිරීමක් පණවලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. එතකොට ඒක සාමාන්‍ය ඉතින් මාසෙකට දෙවරක් සති දෙකකට සැරයක් පොය කෙරෙනවා. ඒක මේ කවුරුත් සැලසුම් කළා මේ කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ඉතින් පොය හැඳ හඳ පායනවානේ, අලුත් හඳකුයි පුර හඳකුයි. ඒ දවස් ඉතින් අහඹුලෙසේ එදිලා එන්නේ ඉතින්. ඉතින් ඒ දවස්වලට පොය කරනවා. එතකොට ඒ පොය කරනකොට මොකද්ද මේ කරන්නේ? පාතිමෝකේ කියනවා 227ක් තියෙනවා ශික්ෂාපද. ඒ ටික නැවත නැවත නිකන් මතක් කරනවා. අනේ මෙහෙම මෙහෙම ඒවා භාග්‍යතුන් වහන්සේ පණවලා තියෙනවා භික්ෂුවකට. මේ ටික රැකීම යහපත්. මේ ටික රැකීම යහපත්. ඔබ මෙතන නිශ්ශබ්දව ඉඳීම තුලින්ම මේ ටික රකින්නවා කියන ප්‍රතිඥාව දෙනවා. නිශ්ශබ්ද දහයෙන් ප්‍රතිඥා කරන්නේ. රැකලා නැත්තම් කතා කරලා කියන්නේ. කැඩිලා නම් කතා කරලා කියන්නේ කියන අර්ථයෙන් තමයි කියන්නේ. ඒතොර නිහඬව ඉඳීමෙන් ඒ ටික පිළිගත්තා, මේ ටික අදාළයි කියන ස්වභාවය තමයි, අදහස තමයි එතන තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙකම පොය දවසක අර විදියට සීමාවේ පොය කරන අවස්ථාවක රහතන් වහන්සේ කෙනෙක්, ඒ ස්වාමීන් වහන්සේගේ නම නම් මතක නැහැ, ඒ ස්වාමීන් වහන්සේ කට්ටි පැනලා පොය නොකර අහුවෙනවා බුදුරජාණන් වහන්සේට. මායි නිකන් අයියෝ එන නිකන් අංශභාර විදුහල්පතිවරුන්ට එහෙම නෙමෙයි බුදුහාමුදුරන්ටම අහුවෙනවා. අහුණාට පස්සේ අහනවා මොකද පොය කරන්නේ නැද්ද පොය? ආ දැන් ඉතින් මොන පොයද ස්වාමීනි, මට දැන් මොනවද පොය කරන් තියෙන්නේ? පොය කරන්න හේතුවක් නැහැ නේ, දැන් රහත් වෙලානේ. තාම මොනවටද පොය කියලා ඔන්න ඔය විදියට ප්‍රකාශයක් කරනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ කියනවා නෑ උඹම යන්න ඕනේ, උඹම ඉන්න ඕනේ. මොකද ඒක ආදර්ශයට. දැන් මේ රහතන් වහන්සේ කෙනෙකුත් පොය කරනවා. රහතන් වහන්සේ කෙනෙකුත් අර විදියට යම් කිසි විදියක තමුන්ටම ශික්ෂාපද මතක් කරගන්නවා. රහතන් වහන්සේ කෙනෙකුත් භාවනා කරනවා. ඇයි මේ? අන්න ඒ විදිහේ යම්කිසි පසුකාලීන වෙන ජනතාවට ආදර්ශයක් විදිහට වගේ කරනවා. නමුත් කොරණ දෙයක් තව ඉතුරු වෙලා නැහැ. අන්න අර විදිහේ සාක්ෂාත් කිරීමක් කරලා. නමුත් අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා, නෑ ඔබම යන්න ඕනේ. ඔබ මේ පොය කරන්නේ නැත්නම් කවුද මේ ශාසනය කරන්නේ? රහතුන් පොය කරන්නේ නැත්නම් කවුද කරන්නේ? මේ ඵලය සාක්ෂාත් කරගත්ත කට්ටිය කරන්නේ නැත්නම් කවුද කරන්නේ කියලා අන්න ඒ විදිහට මතක් කළ දෙනවා. දෙන්නේ වගේ දෙයක්. ඉතින් ඒකෙන් ඉඳ ඉතින් අර චාරිත්‍රයට වගේ බණ අහනවා වෙන්න පුළුවන්. චාරිත්‍රයට වගේ බුදුන් වඳිනවා වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඊට වැඩි අහ ගියපු ශක්තියක් ගොනු කරගන්න බැරි නෑ. ඇසිය යුතු කොටසක් තියෙනවා නම් ඒක ඉතින් අනිවාර්යෙන් මතකට යනවා. මතකෙට යනවා. ඔය අවශ්‍ය වෙලාවේදී කොහෙන්දෝ මතුවෙලා එනවා. එහෙම තමයි ඔය හිතේ හැටි. අපි එතන මුකුත් ඔළුවට ගියේ නෑ. කිසි දෙයක් මතක නැහැ කියලා. නමුත් ඔන්න අවශ්‍ය අවස්ථාවක් ගැලපිලා එනවනේ. ඒ වෙලාවේදී ඔන්න අර මතක් වෙලා එනවා. අන්න මෙහෙම එකක් වුණා නේද? මෙහෙම එකක් වුණා නේද කියලා. ඔන්න මතක් වෙලා එනවා. ඉතින් ඔන්න ඒ විදිහේ ශක්තියක් ඔන්න ඒ විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔය යන වැඩේ ගැන විශ්වාසයෙන් ගියාම හරි.
එහෙමයි සවනස. බොහෝතින් සවනසය කිව්ව විදිහට අර දැන් මැද්දදී ඇහුන්නේ නැහැ කිව්වට ස්වාමීන් වහන්සේ මැදදි කිව්ව වචන තමයි සාපේක්ෂව දකින්නයි කියන එක. ඉතින් ඒක මට ඇත්තටම දැන් තාම තකුණේ ඒක තියෙනවනේ කියලා මතකයි. බොහෝ තින් සයින්වන්ස.
බොහොම පින් සයින්වන්ස බොහොම පින් නැති. ඊළඟට නැවත අවස්ථාව තියෙනවා කාට හරි ඉදිරිපත් වන්න සූමතසෝ. චින්තික ඔබට කතා කරන්න පුළුවන්. අන්මියුට් කරන්න.
එරුවන් සර්ණයි ස්තුති. මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම සමහරවිට මේ ප්‍රශ්න මම අහන හැටි පැහැදිලි නොවෙන්නත් පුළුවන්. නමුත් මට තේරෙන හැටි තමයි අහන්නේ. මේ දැන් අපි සතිමත්ව ඉන්නකොට දැන් අපි කියමු අපිට මොකක් හරි අපි හුස්ම දිහා බැලුවා නැත්නම් මොන හරි සිතුවිල්ල දිහා හරි නැත්නම් සක්මන් දිහා මොකක් හරි බැලුවා කියලා ඒ බලනකොට අපිට ඒ බලන අවස්ථාවේදී විඥානය පහළ වෙනවද එහෙම නැත්නම් මේක නැද්ද කියන අන්නේ තමයි දැනගන්න ඕනේ. හදිසියේ ප්‍රතිමස්තර කියන ස්තුති.
ඒ අන්තිම ගැලලා ආවහන් බලන්න.
සමිනහස ඉතින් දැන් අපි සතිමත්ව සිටියානම් හොඳටම අවධානයෙන් සිටියානම් අපි මොකක් හරි දෙයක් අත්කම් සක්මණ කියලා අපි දැන් අරිය තියනවා දැක්කනම් ඊට පස්සේ සමහර වෙලාවට අපිට වේදනාව රස්නේ දැනනා සීතල දැනනා අර එහෙම දැනුණා නම් මේ අවස්ථාවේදී අපිට යම් විඥානයක් පහළ වෙනවද එහෙම නැත්නම් එහෙම නැද්ද ඒකයි දැනගන්න ඕන සමි.
හරි එතකොට දැන් අපි හිතමුකෝ මෙහෙම මේ පංච උපාදානස්කන්ධයගේ පැනවීමක් කරනවානේ. මේ උපාදානස්කන්ධ පහක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට අපි හිතමු මොනවද මේ පහ? අපි අද ධර්ම දේශනාවේදීත් මතක් කරා. අන්න මේ රූපයක්, මේ ඝන ස්වභාවයක්, එහෙම නැත්නම් මේ රූපී ස්වභාවයක් අපේ කය තුළ, මේ ඉන්ද්‍රියන් තුළ තියෙනවා. ඒ රූපේ මත පදනම් වෙලා අන්න වේදනාවක් තියෙනවා. ඒ වේදනාව මත පදනම් වෙලා මතකයක් ගොඩනැගෙනවා. සංඥාව කියන එක මතකේ කියලා ගත්තාම වඩාත් පහසුයි, මතකයක් ගොඩනැගෙනවා. ඊට පස්සේ ඒ මතකේ මත පදනම් වෙලා සිතිවිලි ගෙතෙනවා. ඒ සිතිවිලි මේ ක්‍රියාවලිය හතරම දැනගන්නා වූ ස්වභාවයක්. ඔය විඥානය කියන අර්ථ දැක්වීම ප්‍රකාශ කරන එක්තරා අවස්ථාවක කියන්නේ විජානාති විජානාතිකෝ අවසෝ. විශේෂයෙන් දැනගන්නවා, විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් මේ විඥානය කියනවා කියලා. එතකොට මේ හතරේම දැනගන්න ස්වභාවයක් ඔය අපි තුල තියෙනවා. රූපේ තියෙන බව, රූපේ මත්යෙන් වේදනාවක් ගෙතෙන බව, වේදනාවෙන් මතක ඇති වෙන බව, මතක මත මේ විදිහට සිතිවිලි ගෙතෙන බව, මේ හතරම එකට තියලා පොදියට යට ගහලා තියෙන්නේ අර දැනගැනීමේ ස්වභාවයෙන්. ඒතර මේ මිටි හතරක් එකට තියලා බැඳපු වරපට වගේ තමයි අන්න අර දැනගැනීමේ ස්වභාවය. ඒතර ඕක තමයි ඔය උපාදානස්කන්ධ පහ. ඕක තමයි ඔය මිටිය. එතකොට ඔය මිටිය මේකෙම වෙලිලා, මේකෙම ගිලිලා, මේකෙම අපි කියන්නේ අර කිව්ව වචන තියෙන්නේ ජාත භූත කත සංකත. මේකෙම විපදිලා මේකෙම පහළ වෙලා මේකෙම කරන ලද මේකෙම සංස්කරණය කරන ලද ස්වභාවයක්නේ අපි තුල තියෙන්නේ. නමුත් ඔන්න ඔය සතිමත් මොහොතක් කියන ඔය පියවර තබන කියපු ඒ මොහොත ගමුකෝ, මෙන්න මේ පහේම ක්‍රියාවලිය අපි නිරීක්ෂණය කරනවා. ඔතන එකක් නෙමෙයි, පහම තියෙනවා. පහම තියෙනවා, ඒ පහ තියෙන බව අපි දැන හඳුන ගන්නවා. ඒ පහ පහෙන් වෙන්වීමක් තමයි ඔය යම්කිසි විදිහක සතිමත් පියවරක් කියන්නේ, සතිමත් හුස්මක් කියන්නේ. අර විදිහේ රූපයක්, වේදනාවක්, අර මතක, ඊළඟට අර විදිහේ මේ හිතවිලි, මේ දැනගැනීම් ස්වභාව, මේ පහම තියනවා, ඒ මිටියම තියනවා. ඒ මිටියෙන් පොඩ්ඩක් වෙන්වීමක්, ඒ මිටියෙන් පොඩ්ඩක් දුරස් වීමක්, ඒක තමයි ඔය සතිමත් මොහොත. ඉතින් එන්නේ ඒ මොහොතක් ගැන නේ අහන්නේ. එතකොට ඒ ටික තියනවා, හැබැයි ඒක පොඩ්ඩක් ඒ විදිහට දැක ගන්න, මේ උපාදානස්කන්ධේ උපාදානස්කන්ධේ විදිහට දැක ගන්න, නියම ස්වභාවය දැක ගන්න උත්සාහ කරන අවස්ථාවක් තමයි මේ මොහොත. ඉතින් ඒක තව තව බහුලීගත කළ යුතුයි. ඒක තව තව වැඩි වැඩියෙන් වැඩිය යුතුයි. මුලදී ආධුනිකයෙක්ට සමහර විට ගොඩක් නිකන් වෙහෙස සහගත විදියට තමයි මේක දැනෙන්නේ. ඔකට කියන්නේ අර අර ට්‍රැෆික් ජෑම් එකක් ඇතුලේ ඉන්නවා නම් මහා වෙහෙසක් නේක. අයියෝ බලන්නකො ඉස්සරහිනුත් වාහන, පිටිපස්සෙනුත් වාහන, තා මෙච්චර වෙලා ආවයි මට තියෙන ඔෆිසෙකට යා ගන්න ඕනේ කියලා මහා වෙහෙසක් විදියට තමයි මේක මුලින් දැනෙන්නේ අපිට. ඉතින් වාහනේ ඇතුලේ ඉඳගෙන බිලා බලා ඉන්නවා, ඊට පස්සේ ඕන් එක උඩ නැගගෙන ඉන්නවා, ඊට පස්සේ වාහනේ උඩ නැගගෙන ඉන්නවා, ඕමනේ ඉන්නේ එතන. නමුත් මේ ක්‍රියාවලියම බාහිරේ ඉඳලා බලන කෙනෙක්, අර සංචාරක කුඩා ගුවන් යානිකින් ඇසලින් යන කෙනෙක් දකින්නේ කොහොමද? එයා දකිනවා පාර පුරාවට ලස්සන පාට පාට ගිනි පෙට්ටි වගේ තියලා බොහොම ලස්සන චිත්‍රයක්, දර්ශනයක් වගේ එකක් හදලා තියෙනවා, ඇඳලා තියෙනවා. මේක යාට තවදුරටත් වෙහෙසක් දනවන්නේ නැහැ. අන්නේ විදිහේ බැල්මක්, අන්නේ විදිහේ දුරස් භාවයක් ටික ටික වර්ධනය වෙලා එනවා. ඒ වර්ධනය වීම සඳහා අවශ්‍ය වෙන්නේ එකම දේ, ඔන්න ඔය තබපු පියවර දෙක තුන කරන්න උත්සාහ ගන්න. ඒ ගත්ත හුස්මක්, වැටුණ හුස්මක් දෙක තුන කරන්න උත්සාහ ගන්න. අන්නේ විදිහට මෙන්න මේ උපාදානස්කන්ධය දිහා බලන්න, නිරීක්ෂණය කරන්න. ඒ යන ක්‍රියාවලිය තව තව හොඳට දකිමින් දනිමින් කරගෙන යන්න.
හොඳයි සාමිනාස, හොඳට වැටහුණා. මම හිතන්නේ අපි දිගටම කරගෙන යන්න කොහොමද තමයි කරන්න ඕනේ කියලා. හදවත පෙරවන් සර්.
පෙරවන් සර්.
ඊළඟට තව කවුරු හරි ඉන්නවා නම් තමන්ට තිය ගැටලුවක් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඒකට අවස්ථාවක් තියෙනවා. මම සවිනාස කලින් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න හිතුවා, ඒක ඉදිරිපත් කරන්නද අවසරද?
කියන් කියන් නාමන්තර චාන්ස් යන්නේ නැති හරිනවද? නෑ බෑන කරන්නේ.
අනේ මේක නෑ සවිනාස, මේ මම කියන්න කී දැන් මම දැන් පහුගිය සතිය දෙක එහෙම බැලුවම එහෙම හිතලා සතිමත් වෙනා කියලා දෙයක් කරේ නෑ. ඒක ඉබේම තියෙන බවක් තමයි තේරුම් ගියේ. ඊට පස්සේ දැන් මට තේරෙනවා දැන් ටික ටික මේ මම කියලා ගන්න අරගෙන හිතේ තිබ්බ පරිපතයක් කියලා අපි කියමුකෝ ඒකට. ඒක එහෙම තියෙන ස්වභාවය සතියේ විසින් තමන්, ඒ කියන්නේ සතියෙන් මේ වැඩ සතියෙන් කරන්න අවස්ථාව දීලා තියෙන නිසා ඒක ටික ටික මැකෙන බවක් තියෙනවා. එතකොට දැන් කවුරු හරි කිව්වොත් මේ මම කියලා දෙයක් මට ආරෝපණය කරන්න අවතින් මට ඒක පිළිගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ අර අර ඒ පරිපතේ මැකීගෙන යනකොට එන්නේ මම නෙමෙයි කියලා එකක් ටික ටික එන්න පටන් ගන්නවා. ඒක එනකොට තව බාහිරින් කවුරු හරි කිව්වොත් මේ මෙහෙම මෙයා ඔයා මෙහෙමනි කියලා කිව්ව ගමන් මට තේරෙනවා මේ කියන එක වැරදි. දැන් මෙතන මම කියලා කෙනෙක් නැහැ. මමත් කරන්නේ මුහුති මොහොතේ සතිය ඉදිරිපත් කරගෙන මෙහෙම ඉස්සරහට යන එක විතරයි. එතකොට අර කියන ප්‍රකාශයේ සාවද්‍ය ප්‍රකාශයක් කියලා එනවා. දැන් ඊයේ හොඳ සිද්ධවීමක් සිදු වුණා. ඊයේ අර යාළුවොත් එක්ක ටේබල් ටෙනිස් සෙල්ලම් කරන්න යන්න අවස්ථාවක් ආවා. එතනදී මම සෙල්ලම් කරද්දී ටිකක් මම කලබලෙන් කරනවා වගේ ඒ බාහිර එක්කෙනෙක්ට පෙන්නලා එයා කියනවා දැන් ඔයා මේ කලබලෙන්නේ මේක කරන්නේ මේ වේගෙ වැඩින්නේ මේක කරනවා කියලා කියාගෙන එනකොට මට එතන සෙල්ලම් කර කර ටික අසතියක් තිබ්බ වෙලාවක් නිසා ඒත් මට තේරුණා මෙයා මේ දැන් මේ පැටර්න් එකක් ඔබ්සර්ව් කරලා ගුණ කරලා දැන් මේ මම කියලා මෙතන පුද්ගලික නිර්මාණය කරන්න හදනවා. මං කරන්නේ ඒ වෙලාවට මේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන සතුට වැඩි නිසා වේගයෙන් ක්‍රියාත්මක වුණා වෙන්න පුළුවන්. ඉතින් අර එහෙම කියනකොට මම කියාගෙන මට තේරෙනවා දැන් එනකොට මේ තේරෙනවා මේ කෙනා මේ මොකක් හරි අල්ලගෙන නැට්ටක් අල්ලගෙන දැන් කියාගෙන එනවා කියලා. මං ටක් ගාලා සැර දෙයක් කිව්වා මේ කියුණා කිව්වට වඩා කියුණා. ඊට පස්සේ එතකොට වටපිටාවේ බැලුවා මෙයා මොකද මෙච්චර මේ සැර දෙයක් කිව්වේ කියලා නේ. ඇයි ওই වගේ දෙයක් කියන්නේ කියලා මං කියලා කිව්වා. එතකොට දැන් මට තේරෙනවා දැන් වැඩි පොඩ්ඩක් අවුල් වෙන්න යන්නේ. මං හිතාගත්තා මම මුකුත් කරනව නෙවෙයි මෙතන මම කියලා හිතනවත් නෙවෙයි. මං කිව්වා කියන් මට කියුණා මේ අර ඉතින් කියාගෙන ආවදේනේ. ඒකට අනුව මම උත්තරයක් දුන්නා. කියාගෙන ආව එකට උත්තර දුන්නා මිසක් මම මේ හිතලා අලුත් දෙයක් කිව්වේ නෑ. ඔයගොල්ලෝ ඇඟිලි දික් කරනවා නම් කියාගෙන එන එක්කෙනාට කියන්න. මම ඒකට ප්‍රතිඋත්තරය දුන්නේ ඉදරයි කියලා ඒකත් කිව්වා. ඉතින් ඔය සිද්ධිය වෙන අතරෙත් මට කය කායනුපස්සනාවේ චිත්තක්ෂණ තිබ්බා. ඊට පස්සේ මෙතන මේ මම කියලා එක්කෙනෙක් හදන්න එනකොට ඒකට හිත ඇතුළේගෙන නුරුස්සනා ස්වභාවයක් තිබ්බ කියලා එකක් තේරුණා. එයා ඒ කියන් එන දේ සහ ඒ සිද්ධිය මේ මේ මෙතන සිද්ධ වුණ සිද්ධියට සම්බන්ධයක් නැහැ. ඒක වැරදි අර්ථකථනයක් දෙන්න යාමක් කියන එකත් තේරුම් ගිය. ওই ටික තේරුම් ගන්නවා. ඉතින් ඒ වගේම සතියේ දැන් එතනදී පිහිටන විදිහ ගැන ඉස්සර නම් යම් හෝ අපේක්ෂාවක් තිබ්බ. දැන් එහෙම අපේක්ෂාවකුත් නැහැ. සතියේ තියනා නම් තීචයි නැත්නම් නැතිචයි කියන මට්ටමින් මේ වැඩේ සිද්ධ වෙන්නේ. එහෙම අපේක්ෂා රහිත බවකුත් තියෙනවා සතිය ගැන. අනිත් ඒවත් අපේක්ෂා රහිත වෙන්න වෙනවා කොහොමත්. නමුත් සතියත් දැන් අපේක්ෂා රහිත මට්ටමට ආනික අමුතුම ස්ටේජ් එකකට දැන් ආයි ඇවිල්ලා තියෙනවා. ඔහොම දැන් අවුරුදු 3ක් විතර වෙනවා සතිය පුහුණු කරන්න පටන් අරන්. එතකොටත් ඒ අවුරුදු 3ෙත් එක එක කාලාන්තරවලදී එක එක විදිහට මේක පරිණත වීමක් වගේ දෙයක් සිද්ධ වුණා. ඉතින් ඒක ධර්මතාවයක් විදිහට මෙහෙම සිද්ධ වෙවි තියෙනවා කියලා නිරීක්ෂණය වෙනවා ස්වාමීන් වහන්සේ. ඔච්චර තමයි මට මේ ඒ සම්බන්ධ කියන්න තියෙන්නේ. හැබැයි අර මං හිතුවේ ඒ සිද්ධිය සිද්ධ වෙන වෙලාව එනම් මං හිතේ නෑ මේක එච්චර වැදගත් දෙයක් කියලා. දැන් හිතුණා මේ කිදි සිදුවිච්ච සිදුවීම මෙහෙම මේ ප්‍රකාශයට පත් කිරීම සුදුසුයි කියලා. ඒක තමයි ස්වයන්නස ප්‍රකාශයේ අවසරයි.
නාමන්ත මේ මේ TT ප්ලේයර් කෙනෙක් කියලා අපි දැනන් ඉඳී නෑනේ.
නෑ එහෙම එකක් නෑ සයන්ස්. මම අවුරුදු 20කට විතර කලින් සෙල්ලම් කරා මගේ තව ඒ කාලේ හොඳ යාළුවෙක් එක්ක ඒගොල්ලෙන් ගෙදර. ඉතින් ඒ වෙලාවේ පුරුදු වෙච්ච ඒවායෙන් තමයි ඊ සෙල්ලම් කරේ. නමුත් ඉතින් ඔය වගේ
සිද්ධි පුළුවන් ඒ කියන්නේ නේද?
එහෙම දන්නේ මම මම කිය මම එහෙම දන්නේ සයන්ස්. ඊළඟ දවසේ කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔය බේසික් දෙන දේවල්
නේ. හඳුරන්ටත් හොඳට ටේබල් ටෙනිස් ගමේ ගහන්න පුළුවන් කියලා මේ 13 සයන්ස් කියනවා. මමත් ඒ දවස්වල මම යාළුවෙක් ඉඳියා කැම්පස් එකේ. අපි දෙන්නා ඉතින් වැඩක් නැති කොට අපි ඔය එහෙම ඇවිදිනවා. අර ටීටී රූම් එකක් තියෙනවා.
එහෙමයි. ආ ඒකේ ෆයිනන්ස් කියන්නේ මොරටුව කැම්පස් එකේද? ඒකේ මාත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා ටිකක්.
එහෙනම් අපි ගියා ඉතින් නිකන් බලලා ඉන්න සෙල්ලම් කරන්නම අදහසින් නෙමෙයි. එදා ඉතින් මේ ටීටී ගහන්නේ නැහැ කවුරු. ඉතින් ඊට පස්සේ කොල්ල දෙන්නේ කැරම් බෝඩ් එක වාඩි වෙලා ඉඳියා. අරුටත් කරම් පුළුවන් මටත් කරම් පුළුවන්. ඉතින් අරුන් දෙන්න නම් නිකන් ඒකෙම පදිංචි වෙලා ඉන්නේ උන් දෙන්නෙක් වගේ. මේ ඉතින් අපි දෙන්නත් මේ වාඩි වුණා ගිහිල්ලා කරම් මතක් ගාමු කියලා. එහෙනම් මේ කට්ටිය එක ඉතින් වාඩි වෙලා වැඩි වෙලාවක් ගියේ අර ලොකු මමත් එක්කින් තමයි වාඩි නම් උනේ දෙන්න ඕනේ ගේමක් කියලා. එක්ක වටයක්වත් ගියේ නෑනේ. අරුන් දෙන්න ඔක්කොම දාලා ඉවර කරා. ඉතින් අපි දෙන්න හද නැතුව අර නැගිටලා එමීට ආවා. ඊට පස්සේ ගියෙත් නෑ තව අවුරුදු ගණනාවකට ඒ පැත්ත පළාතේ. එහෙම තමයි අපේ ක්‍රීඩා කෞශල්‍ය. එහෙම එහෙම පොඩ්ඩක් ඉතින් එහෙම එහෙම මතක තමයි ඇති වෙලා තියෙන්නේ. එහෙම සිදුවීම් තමයි ඇති වෙලා තියෙන්නේ. අර ටීටී ගන්න ගියා නම් තව හොයද කැරම්මත් හරි ගියේ නෑ වැඩි. කැරම්මත් අතක් ගොඩ ගන්න බැරි වුණා. අඩුම ගාන රවුම් කීප් එකක්වත් කරගෙනකන් ඔය අල්ලගෙන ඉන්නවත් බැරි වුණානේ. ඉතින් අපි දෙන්න ආවා ගියේ නෑ පැත්ත පළාතේ.
කැරම් නම් සොයනස මටත් එච්චර වෑ එච්චර සීමක් මටත් නෑ
කැරම් වලට. පුළුවන් එහෙම පුළුවන් වෙලා තමයි අර ගිහිල්ලා කාලාවේ. නැහැන දක්ෂ කැරම් කාර්යෝ තමයි අපි දෙන්නම. ඉතින් කොහොම හරි එදා වැඩි වැරදුනා. අර එතන පදිංචිලා ඉන්නේ උන් දෙන්නේ එක එකනේ මේ සෙල්ලම් කරේ. අනිත් එක අර අපි ගෙවල් වල සෙල්ලම් කරලා පුරුදු බෝඩ්ඩගේ නෙමෙයි මේ ගේම් රූම් වල තියෙන ඒවා. ඒව අර යන් ටච් එකක් දුන්න ගම යනවනේ බට 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 ගාලා වැඩිලා. ඒ කිය ඔහොම ඔහොම කොමාරි ඉතින් එදා ඒ අවෙච්චාව නම්බුව නිසා ආපහු ගියේම නැහැ. ගියේම නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් අපේ ස්වභාවය. අපි අර පොඩ්ඩක් ඉතින් ඒ ක්‍රියාවලියක් මමත්වයක් දැඩි ලෙස ගැනීමක් මතුවලා එනවා විටෙන් විට. නමුත් නැවතත් අන්න අර ප්‍රතිපදාවක් දන්න කෙනෙක් අන්න තේරුම් ගන්න නැවතත් අර යම් කිසි විදියක ගලණයකට වැටෙනවා. ආපහු ඒක තුලින් අර විදිහේ මමත්වයක් මෝදු වෙලා එනවා. ආපහු ගලණයකට වැටෙනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. මේක හැම වෙලෙම පවතින්නේ නැහැ. ඇත්තටම නිකන් අර ඔහේ ගලණයක් තියෙනවා. ඒ ගලණයෙන් තමයි මේ මත් වෙලා එන්නේ. අපි කියමු නිකන් විවිධ රූප මැවෙනවා. අර ඩොට් ටික එකතු වෙලාම තමයි රූපේ මැවෙන්නේ. එතකොට ඔන්න ජාත භූත කත සංකත ස්වභාවයක් මතුවලා එනවා. නැවතත් අන්න අර සාමාන්‍ය සුපුරුදු ගලණේ තමයි තියෙන්නේ. ඒ ගලණෙන් ඔන්න සද්දයක් මතුවලා එනවා. ඒ ගලණෙන් ඔන්න හිතවිල්ලක් මතුවලා එනවා. ඒ ගලණෙන් ඔන්න කායික වේදනාවක් මතුවලා එනවා. ඔන්න ඔය විදිහට දැක ගන්න පුළුවන්. ඒ විදිහට දැක ගන්න පුළුවන්. ඒ මතුවලා එනකොට අන්න ඒක මත්ත පදනම් වෙලා අර විදිහට ජාත භූත කත සංකත ස්වභාවයක් හැදෙනවා. ඔය ක්‍රියාවලියේ නැවත නැවත යන්නේ අර නිකන් බින්දිනවා හදනවා බින්දිනවා හදනවා. වැඩි තියෙන්නේ අපි මේ හදපු දේවල් ස්ථිරයි. මේ හදපු දේවල් දැඩි ලෙස අරගෙනීමක් නේ අපි තුල තියෙන්නේ. නමුත් ක්‍රමානුකූලව මේ ප්‍රතිපදාවක් වඩාගෙන යන කෙනෙක් තේරුම් ගන්නවා මේ හැදෙන හැදෙන රූපේ ස්ථිර නැහැ. මේව නිකන් අර වැලි මාලිගා වගේ. එහෙම නැත්නම් අර ලේගෝ සෙට් එකකින් හදන විවිධ ද්‍රව්‍ය වගේ. නැවතත් ටික වෙලාවකින් බැලුවොත් අන්න අර අංශ ස්වභාවය, අර වෙන්කල් අඳුරන්න බැරි ස්වභාවය, අර කැඳේ ඕක තමයි තියෙන්නේ. ආපහු වන්න රූපයක් මතුවලා එනවා. ආපහු වන්න අර විදියට යම්කිසි හිතවිල්ලක් මතුවලා එනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් නැවත නැවත තියෙනවා. ඒතර විටෙක මේක දැඩි ලෙස අරගෙන එනවා. විටෙක ප්‍රතික්‍රියා වෙනවා. තව විටෙක ඔන්න ප්‍රතික්‍රියා නොකරනවා මම මේ විදිහට මේ ගලණයත් එක්ක ඉන්නවා කියලා වෙනස් වෙනවා. ඔන්න ඔහොම නැවත නැවත ඔය වැඩේට යන දෙන්න. මේ ඉස්සර උනන්දුවෙන් උත්සාහයෙන් පුරුදු කරපු සිහියක් දැන් ඔහේ ඉබේම පුරුදු වෙනවා වගේ ඔහේ යනවා වගේ පරිවර්තනයක් වෙනවා. ඒක ප්‍රතිපදාව තුලින්ම එන්න ඕනේ. එහෙම නැතුව සමහර විට කෙනෙක්ට ආගිය කරන්න පුළුවන් එහෙනම් ඇයි මේ කරන්න දෙයක් නැහැ නිකුත් නොකර ඉඳියා නම් හරිනේ කියලා. එහෙම ඉඳලා බලන්නකෝ. එහෙම ඉඳලා ඔහොම විශ්වාසයක් දිනු වෙන්නේ නැහනේ. එහෙම ඉඳලා ඔහොම ප්‍රතිපදාවක් දිනු වෙන්නේ නැහනේ. අනේ එතනයි තියෙන අවුල. එතනයි තියෙන අවුල. ප්‍රතිපදාව තුලින් තමයි විශ්වාසය දිනු වෙන්නේ. යෙදිලා යෙදිලා තමයි විශ්වාසය දිනු වෙන්නේ. අන්න ටික ටික තේරෙනවා දැන් ඉබේම අන්න PTC-යක් මතුවලා එනවා. සමහර විට අසිහිය මතුවලා එනවා. ඒත් සැලෙන්නේ නැහැ. ආපහු නැවතත් සිහිය මතුවලා එනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. ඒක ප්‍රතිපදාවක් හරහා ගමන් කිරීම තමයි ඒක අපිට බාර ගන්න තියෙන ක්‍රමවේදී. නැත්තම් සමහර විට ඔය මේ 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 මොකුද මේ මේ අයිස් කාරයොත් උතෙන්ට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය අපි කියන්නේ වැරදිලා උතෙන්ට යනවා වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ එහෙම ගියාට ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ අඳු දන්නේ නැහැ. ඒගොල්ලන්ට ප්‍රතිපදාවක් නැහැ. එතකොට තියෙන්නේ සැක සංකා, ඔළුව විකාර වීම, පිස්සු ඇදීම වගේ දේවල් තමයි ප්‍රතිඵලයක් විදියට තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ලස්සන කතාවක් කියනවා මිනිස්සෙක් මේ විදියට හිතවලු කල්පනා කරලා අයියෝ මේ නගරවල ඇස්සේ මේ මිනිස්සු එක ගැවසිලා ඉන්න එක හරිම අවුල්, හරිම වෙහෙසයි. මම පොඩ්ඩක් විවේක වුණා නම් හරි කියලා මිනිහා මොකද කරලා තියෙන්නේ? ගං පොකුණු තෙරක් ගාවට ගිහිල්ලා වාඩි වෙලා ওই ගංජා සුරුට්ටුවක් උරගෙන ඉන්නේ නැති ඉතින් එතෙන්ට එලා. එහෙම ඉන්නකොට ඔන්න ඈතින් පේනවලු මහා සේනාවක්. අර චතුරාංගනීය සේනාවක් කියන්නේ කොටස් හතරකින් යුක්ත රත් අස් ඇත් පාබල කියලා. ඔන්න ඔය විදිහේ සේනාවක් එනවා. පොරණ ඇපිඹගෙන එනවා. අර රණ බෙර නාද කරගෙන එනවා. ඉතින් මෙහෙම ඇවිල්ලා 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 මේ සේනාව මෙයා ළඟටම ඇවිල්ලා අන්න අර පොකුණේ නෙළුම් දණ්ඩක් ඇතුළට රිංගලා සැඟවිලා ගියාලු. ඒතර මේ මිනිහා කල්පනා කරා යකෝ මේ විදිහේ සේනාවක් නම් ආව තමයි මගේ ළඟටම ආව තමයි නොදැනීම මේ විදිහේ නෙළුම් දණ්ඩක් තුලට සැඟවිලා ගියා. මම නම් සුවර් එකටම පිස්සෙක් කියලා මොකද කරේ දුවගෙන ගියාලු. දුවගෙන ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා අර නගරේ මැද තමුන්ගේ අර පරණ පුරුදු බජාර් එකේ අර එකට හවසට බොන කට්ටිය ඉස්සරහ කිව්වලු අන්න මේ බලපන් මම නම් අනිවාර්ය පිස්සෙක්. ඇයි? මම මේ ලෝකේ නොවිය යුත්තක් දැක්කා. විය යුත්තක් විදියට. මොකක්ද උනේ? අන්න මේ විදිහේ මේ විදිහේ මේ විදිහේ දෙයක් ඇවිුණා. මෙහෙම සෙට් එකක් ආවා ඇවිල්ලා පිඹගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට නෙළුම් දඩක් ඇතුළට සැඟවිලා ගියා. අනේ මචං අනිවාර්යෙන් ඔබ පිස්සෙක් තමයි කියලා අන්න අර කට්ටිය සම්මත කළා දුන්නලු. සම්මත කළා දුන්නලු. ඉතින් ඔන්න විදිහ කතාවක් මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ කියලා කියනවා මහණෙනි, මේක ඇත්තටම උණු දෙයක්, ඇත්තම සිදුවීමක්. මේ සුරාසුර යුද්ධ වෙලාවේ අසුරයෝ පලා යන්න කරපු මායාවක් මේ. එතකොට මේ මිනිස්සයා මොකද වුනේ යන්න, එයාට ඒ කල්යාණ මිත්‍රයෙක් නැහැ. එයා ගිහිලා කිව්වේ වැරදි තැනක. අන්න මොකද වෙන්නේ, ඉතින් පිස්සුයි කියලා සම්මතයක් ලැබෙනවා. නමුත් අන්න ප්‍රතිපදාවෙන් යන කෙනෙක් එයා දන්නවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේක මේ ඇත්තට වෙච්ච දෙයක්, මේක බොරුවක් නෙමෙයි. අන්න අහම්බෙන් අර විදියට අයිස්කාරයොත් ඔයගේ අත්දැකීම් ලබනවා වෙන්න පුළුවන්. අර විදියට වැරදිලත් ඔයගේ තැන් වලට යනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිපදාවක් නැහැ. එතකොට අතරමං වෙන එක ඇරෙන්න වෙන ප්‍රතිඵලයක් නැහැ. නමුත් අන්න මේ ප්‍රතිපදාවක් තුලින් ගියාම තේරෙනවා අන්න කොහොමද විටේක මමත්වයක් මත වෙලා ඉන්නේ, කොහොමද විටේක තවත් අර සංස්කරණේ නොකරන ලද අර විදියේ ගලණය පවතින්නේ, ඒ ගලණයෙන් කොහොමද තවත් දැඩි ලෙස දෙයක් අරගන්නේ, ආපහු ඒ ගලණයට යන්නේ කොහොමද කියලා නැවත නැවත දකින්න පුළුවන්. ඒක ප්‍රතිපදාවක තියෙන ආශ්චර්යය තමයි. ප්‍රතිපදාවක් තුලින් තමයි මේ විශ්වාසය දියුණු වෙන්නේ, ශක්තිය දියුණු වෙන්නේ. අන්න එහෙම නැති වුණොත් සැකසංකා, එහෙම නැති වුණොත් වැරදුණා පැටලුණා, එහෙම නැති වුණොත් පිස්සු. ඒකින් හින්දා ප්‍රතිපදාව තමයි අපිට එකම ආරක්ෂාව. අපි දන්නවා මේ විදියට තමයි මේක දියුණු වුණේ, මේ විදියට තමයි මං ආවේ, මෙහෙම තමයි මං සලකුණු කියලා දන්නවා. අනිත් පැත්තෙන් අනිද්දේ තමයි අර විදියට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අවශ්‍යයි. නැත්නම් අර බජාර් එකේ ගිහිල්ලා කිව්වොත් මොකද, මචං උඹ නම් පිස්සෙක් තමයි කියලා සම්මත කළ දෙනවා. ඒතර අපිට ගොඩ දෙනේට වර්ධින දේ තමයි ওই තැන් තැන් වල ගිහිල්ලා, පාටි වල ගිහිල්ලා, බොන තැන් වල ගිහිල්ලා කමටන් සුද්ධ කරන්න යනවා. ගිහිල්ලා ඒ කට්ටියගෙන් කමටන් උපදෙස් ගන්න යනවා. ඉතින් ආයෙ ඉතින් පිස්සෙක් කියලා සම්මත කළ දෙන්න පුළුවන්. නමුත් අන්න තේරුම් ගත යුතුයි මේ දී ප්‍රතිපදාවක් අනුගමනය කරන කෙනෙක් අන්න තමුන්ගේ සුදුසු තැනක් තියෙනවා, කල්‍යාණ මිත්‍රාශ්‍රයක් තියෙනවා, අනිත් තැන්වල භවනාවක් ගැන මතක් කරන්න කතා කරන්න හොඳ නෑ. මොකද හේතුව මේ මිනිස්සු ඒක දන්නේ නෑනේ. ඒගොල්ලෝ ඉන්නේ වෙනම ලෝකයක, අන්ධභූත ලෝකයක. ඒතර ඒ වගේ ලෝකයක ඉන්න කෙනෙක් ගාවට ගිහිල්ලා අපි සමහර විට අපේ අත්දැකීම් ප්‍රකාශ කරොත් අන්න මොකද වෙන්නේ, ඒගොල්ලෝ සම්පූර්ණ නොමග යවන වෙන්න පුළුවන් අපිව. මේ භාවනා ශාලාවකත් ඉන්නවා සාමාන්‍ය කමටහන් දෙන පිස්සෙ දෙන්නේ. ඒකට අර නොදන්න එක මොකද කරන්නේ, අලුත් එක මොකද කරන්නේ, අරු ගාවට තමයි යන්නේ. ඌ තමයි ළඟට වාඩි කරගෙන උපදෙස් දෙන්නේ. ඉතින් දවස් දෙක තුනක් යනකොට සම්පූර්ණ අවුට් යනවා. අර නිසි තැන දන්නේ නැහැ. නිසි තැන දන්නේ නැහැ. අන්න අර විදියට සුදුසු කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් අඳුරන්නේ. ඒකයි අපි කියන්නේ අර මේ විදියට සතියක් පාසා හම්බෙන එකේ වටිනකම, මේ විදිහට ධර්ම දේශනාවක් කරන එකේ වටිනාකම, මේ විදිහට සාකච්ඡාවක් කරන එකේ වටිනාකම අනේ එතන තමයි පැනවෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන තමයි නියම තැන. මේ විදිහට තමයි කතා බහ කරන්න ඕනේ. මේ වගේ තැනක තමයි ප්‍රකාශ කරන්න ඕනේ. මේ වගේ තැනක තමයි පාපොච්චාරණය කරන්න ඕනේ කියලා දන්නවා. නැත්නම් ඔය පිරිසට ඔක දැනුවත් කළ වැඩක් නැහැනේ. ඒ වෙච්ච සිදුවීමේ වටේ ඉන්න පිරිස ඔවා දන්නේ නැහැ. අන්න මේ වගේ තැනක ඇවිල්ලා අපිට කියන්න පුළුවන් මෙහෙම දෙයක් වුණා, මෙහෙම ප්‍රතික්‍රියාවක් ආවා, පස්සේ මම මේ විදිහට හිත හදාගත්තා. අනේ ඒ ශක්තිය, ඒ හැකියාව ලැබිලා තියෙන මේ ශාසනය නිසානේ. ඒක අනුග්‍රහයට කරගෙන තමයි අපි මේ විශ්වාසය දිනු කරගන්නේ. විශ්වාසය දිනු කරගන්නේ ටික ටික තේරෙනවා. අන්න ප්‍රතිපදාවක් තුලින් යා මේ ශක්තිය, මේ විදිහේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබීමේ ශක්තිය, මේ විදිහේ අවස්ථාවක් අපිට ලැබීමේ ශක්තිය හිතාගන්න බෑ. හිතාගන්න බෑ. නැවත නැවත ලොකු සංවේගයක් ඇති කරගන්න පුළුවන්. ඒ නොලැබුණු කොච්චර පිරිසක් මේ ලෝකේ ඉන්නවද? ඒ විදියට හැකියාවක් නැති පිරිසක් කොච්චර ඉන්නවද? කල්‍යාණ මිත්‍රයෝ පාප මිත්‍රයෝ අඳුරන්නේ නැති පිරිසක් කොච්චර ඉන්නවද? මේ විදියට මේ වගේ ප්‍රතිපදාවක් පිළිබඳ හැඟීමක් නැති පිරිසක් කොච්චර ඉන්නවද කියලා බැලුවොත් අපිට හිතාගන්න බෑ අපිට ලැබිලා තියෙන ඒ අවස්ථාව. ඒ ෂණය කොච්චරද කියලා හිතාගන්න බැරි ෂණයක්. ඉතින් ඒ විදියේ හැඟීමකින් කටයුතු කරගෙන යන්න. ඔය වගේ පොඩි පොඩි පිටපොට මාරුවීම් වෙන්න පුළුවන්. නමුත් ඒකත් හදාගෙන අපි ගමන් කරනවා. නැවත නැවත උත්සාහ කරනවා. නැවත නැවත ප්‍රතිපදාවේ දෙනවා. යෙදෙන්නේ දෙන්න මොකද වෙන්නේ? අන්න භාග්‍යතුන් වහන්සේ අපිට පිළිසරණට හිටිනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා මේක මෙහෙමයි යන්නේ, මේ විදිහට තමයි ප්‍රතිපදාව. මේක තමයි ක්‍රමවේදය. මේක බොරුවක් නෙමෙයි, මේක ඇත්තට වෙච්ච දෙයක්. මේ විදිහේ ස්වභාවයක්, මේ විදිහේ ඇත්තක් තියෙනවා. මේ විදිහේ අභූත, අකත, අසංකත, අජාත ස්වභාවයක් තියෙනවා. ඒක තියෙන හින්දා තමයි නිවනක් පැනවෙන්නේ. ඒක තියෙන හින්දා තමයි ප්‍රතිපදාවක් පැනවෙන්නේ. කී කිය මේ විදියට අපිව ධෛර්යමත් කරමින්, අපිට මඟ පෙන්වමින් ඒ කටයුතු කරන ඒ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් අපි පිරිසක් ඉදිරියට ඉතින් ප්‍රයෝජනයක් ගන්න බලමු.
එහෙමයි සමිනන් සුභාංශෙත් ඒ ප්‍රකාශ කරා ඒ ප්‍රතිපදාවේ ශක්තිය හිතා ගන්න බැහැ කියලා. ඒක මටත් හිතේ තේරුණා. මොකද ඒ ප්‍රතිපදාව නොතියෙන මේ පුද්ගලයා කියපු එක මමත් හිතට අරගෙන මමත්වයක් වගේ ඇති වෙනත් ඉඩ දීලා මම එහෙනම් කලබලයෙන් වැඩ කරන කෙනෙක් කියලා හිත මමත් උපකල්පනය කරලා එහෙම යන්න තිබ්බා. ඉතින් එතන පේන දැන් අපි සමාජයත් එක්ක ඉන්ටරැක්ට් කරද්දි අපිට නිතර මමත්වයේ ඇති වෙන දේවල් තමයි රාමු තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ඉන්ටරැක්ට් කරන්න කරන්න දැඩි මමත්වයකට යන අනතුර තියෙනවා. බොහොම පින් ස්වාමීනාස ඒක ඉතාම හොඳ උපදෙස් කොට්ටාසයක් ඔබ වහන්සේ ලබා දුන්නා. අවසරයි. ඊළඟට තව කවුරු හරි ඉන්නවා නම් අතෝසෝ ඉදිරිපත් වන්නට. මම හිතන්නේ දැන් කාල වේලාවත් අවසාන නිසා සවින්නන්ස අපි ප්‍රශ්න උත්තර වාරය අවසන් කරමු.
ඔබ දැන් සුගත් බෑගෙන ඉන්නේ.
එහෙමයි සවින්නන්ස. මේ මම එහෙනම් නදීප්ට නැවත වැඩසටහන බාර දෙනවා. බොහොම පින් සවින්නන්ස තිරුවන් සරණයි.
ඔබ බෑලා කියලා කියන්නත් බයන්නේ නාවන් දෙක පාට මාව දවසක් ඉස්පිරිතාලේ යවන්නේ දෝ සුගත් බෑලා කියලා. මේ වැඩසටහනේ මොකද කොයිද?
සෝනසේ කලින් කිව්වා ඔය විදිහටම.
එහෙනම් ඒක ඉඳලා නිකන් එකපාරටම කියා කියන්නත් බය එකපාරට.
එහෙනම් මම නදීට බාර දෙනවා. තිරුවන් සරණයි සයන සල්සයි.
බොහෝ තුතිංගවන්ත තිරුවන් සරණයි. අද දවසේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපවිනුවෙන් උන්වහන්සේගේ කාලය යොමු කරලා ධර්ම දේශනාවක් සහ අපගේ සතිමත් දියුණු කර ගැනීමට විශාල උපදෙස් ලබා දුන්නා. ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා අද මම ආරාධනා කරනවා බන්දුල මාමාට පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. බොහොම සතුටින් බන්දුල මාමා තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. අද මේ අවසන් වෙන්නේ 134 වෙනි වැඩසටහන. අදිනත් වහන්සේ තාම දේශනාවත් සාකච්ඡාවත් එතන දෙකම අරගෙන අපිට ලොකු අනුග්‍රහයක් දැක්වුවා. ඒ වහන්සේලා ලබාගත් සීරිම පිණුත් අපගේ ධර්ම ශ්‍රවණය වශයෙන් ලබාගත් පිණුත් ප්‍රථමයෙන් ඔබ වහන්සේගේ නිරෝගී සුවය පිණිස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිත් ස්වානිස්තරණවනලාභී අනිත් ස්වාමීන් වහන්සේලාටත් මේ එම ශාසනික සේවාව කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා. අපටත් මේ අප කරගෙන යන වැඩ කොටස සතිමත් බව පුරුදු කිරීම වැඩවන් මඟ සාක්ෂාත් කිරීමටත් හේතු වාසනා වේවා. මෙම ක්‍රියාවට යම් ආකාරකින් සහභාගී වෙන සාදුකියා සමාදන් වෙන යම් නොපෙනෙන පිරිසක් ඇත්තන් ඒ අපගේ ඇයටත් ඒ වගේම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා කියමු. දෙවියන්ට පින් දීම එත්තා පුතා ජම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තා පුතා ජම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තා පුතා ජම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති. ඥාතින්ට පින්දීම ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. සන්නාසි වන්දනා කිරීමට අවසර. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා ගතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතම් පං
සාදු සාදු අනුමෝදාමි.
සාම්‍යා කතම් පුඤ්ඤම්මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඔක්කාස ද්වාරත් තේන කතන් සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාං කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ.
සකිහන්තු.
දෙතියම්පියෝකාස බන්ධාමි බන්තේ.
සකිහන්තු.
තතියම්පියෝකාස බන්ධාමි බන්තේ.
අභිවාදන සීලිස්ස නිච්චං වද්දාපචායිනෝ චතරෝ ධම්මාවදන්ති ආයවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ විචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමීචතෝ
සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමා
සොපත්තේ සොපත්තේ හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. නදීප් ප්‍රභාවයි.
බොහෝත්තරින් පන්තර මාමා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වැඩසටහන සමාප්ත කිරීමට සූදානම් වන්නේ අලුතින් සම්බන්ධ වෙච්ච කාට හරි සම්බන්ධ වෙලා දැනටත් ඉන්න කාට හරි යම් අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් තප්පරයක් දෙන්න පුළුවන් විනාඩිය. එහෙම උනක්වත් නැති බවයි පේන්නේ. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සතිමත් සතියක් ලබන සතියේ සියලු දෙනාම නැවත හමු වෙමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සියලු දෙනාටම සතිමත් සතියක් වේවා.